අපි මේ කායානුපස්සනාව තුලින් කායික විද්‍යාව එහෙම නැත්නම් ඉන්ද්‍රිය පිළිබඳව පවතින කායානුපස්සනාවේ විද්‍යාව තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවයි. ඒ පිළිබඳව භාවනාවයි. රාත්‍රිලා පිරිනිවන් පාන ඒ ධර්මතාවයත් විශේෂයෙන් අපි අද සාකච්ඡා කරන ලබන්නේ. අපේ විශේෂ අරමුණ තමයි නිරෝගිමත් අපගේ කය පවත්වා ගන්න, අපේ කයේ තියෙන ඉන්ද්‍රිය ප්‍රශ්න, ස්නායු ප්‍රශ්න, දුර්වලකම්, දුබලකම් නිවැරදි කරගන්න මේ කායානුපස්සනාව අපේ ජීවිතයත් එක්ක කයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණාව තමයි අපි විශේෂයෙන් අද සාකච්ඡා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආහාරයේ පමණ දත යුතුයි. ආහාරයේ ප්‍රමාණය දැනගෙන ගන්න ඕනේ. ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව කිව්වේ? මොකද්ද මේක තුළ තියෙන විද්‍යාව කියලා බැලුවාම අපි ගන්න ආහාරය පමණ ඉක්මවා ගියොත් ඒ ගන්න ආහාරයේ පිළිවෙල අපිරිවෙල වුණොත් ගොඩාක් දුරට අපේ කායික චර්යාව එහෙම නැත්නම් නිරෝගිමත්කම නැති වෙලා යනවා. අනන්ත අප්‍රමාණ රෝගාබාධ වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපි කෑම කනකොට ආහාරය කටට අරගෙන හොඳට විකනවා. ආහාරයේ කෑම කටට අරගෙන හොඳට විකනවා. විකලා කෑම ටික ගිල්ලාම ඒක බඩවැල් දිගේ යනවා. මා බඩවැල්, පොඩි බඩවැල් මේ විදිහට බඩවැල් දිගේ ගිහිල්ලා ආමාශයට වැටෙනවා. ආමාශය දන්නවද? ආමාශේ කෑම ගිහිල්ලා එකතු වෙන පොඩි තැනක් තියෙනවා. ඒක ඉන්ද්‍රියක්. ආමාශය කියලා කියන්නේ පොඩි භාජනයක් වාගේ පණිට්ටුවක්. එතකොට මේ කෑම ටික ඔක්කොම ගිහිල්ලා ඒකේන ආමාශයට වැටෙනවා. හැබැයි ඒ ආමාශයේ තියෙන ගිනි වතුර ඒකට කියනවා හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් කියලා, HCl කියලා. මේ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එක හැදෙන්නේ කොහොමද කියලා බැලුවාම අපේ කයේ තියෙන උණුසුම. මේ මත තිබ්බම රත් වෙන්නේ උණුසුම, දාඩිය දාන්නේ උණුසුම. ඒකට කියනවා තේජෝ ධාතුව. කෙල හෙනවා, දාඩිය දහනවා, සෙම හෙනවා. මේවට කියනවා හාපෝ ධාතුව, තෙතමනය. ඒකට කියනවා හාපෝ ධාතුව. ඒකට කියනවා පිත කියලා කියනවා. වාත, පිත, සෙම. මොකද්ද මේ උෂ්ම ගන්නකොට එකතු වෙන වාතයයි ඇඟේ තියෙන උණුසුමයි ඇඟේ තියෙන තෙත් ගතියයි කියන මේ කොටස් තුන වාත පිත සෙම කියන තුනම එකතුනාම හැදෙනවා අම්ලයක්. ඒක තමයි හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක. ඒක නිකන් හැදෙන්න බෑ. වාතය කිපෙන්න ඕනේ. තේජෝ ගතිය කිපෙන්න ඕනේ. උණුසුම කිපෙන්න ඕනේ. හාපෝ ගතිය ඇඟේ තියෙන වතුර කිපෙන්න ඕනේ. කිපෙනවා කියන්නේ මොනවද? කෝප වෙන්න ඕනේ. එතකොට තමයි මේ ඇසිඩ් එක හැදෙන්නේ. මේක නිකන් කෝප වෙන්න බෑ. බඩගිනි වැඩි වුණාම අපිට දරා ගන්නවා. දර ඉතින් අපනවා අපි. පොඩි ළමයිම ගල්ලේම කනවා බඩගිනි. කොළ කෑලි කනවා. ප්ලාස්ටික් පොලිතින් ඔක්කොම කනයි. ඒ ඇඟට ඒ බඩගින්න වැඩි වෙනකොට ඇඟට තේට්ටුව වැඩි වෙන ශක්තිය අඩු වෙනකොට ඒ ශක්තිය අඩු නිසා මේ ශක්තිය ලබා ගන්න අවශ්‍යයි කියනකොට ඇඟේ තියෙන වාතය කිපිලා ඇඟේ තියෙන තේජෝ ගතිය කිපිලා ඇඟේ තියෙන ආපෝ ගතිය කිපෙනවා. ඒ කිපුණාම ඒ කිපෙන හැම දෙයක්ම ප්‍රමණය වෙනවා. දැන් පුතා වතුර තියෙනවා කේතලයකට දාලා යටින් ගින්දර දැම්මත් මොකද වෙන්නේ? වාෂ්ප වෙලා යනවා. පොඩ 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 අඩු වෙනවා. අඩු වෙනකොට අපි දන්නවා මේ අඩු වෙන ප්‍රමාණය අණු වලට කැඩිලා ගිහිල්ලා. ඒකවල වායුගෝලයට ගිහිල්ලා. එතකොට රස්නේ වැඩි කළාම මේවා පිච්චිලා උණු වෙලා පොඩි අඟුරු කෑල්ලක් පොඩි දූවිලි වගේ පොඩ්ඩක් ඉතුරු. මොකද ඔක්කොම ගිහිල්ලා. මා විශාල ගහක් පොඩි බෝතලයකට අරගෙන යන්න පුළුවන්. ඇයි? ඒක පිච්චිලා හලුණාම ඒ තරම් පොඩ්ඩයි ඉතුරු වෙන්නේ. ඒ වගේ මේ අණු භ්‍රමණය වෙනකොට අර උලන් එනවා වාගේ මේ කයේ තියෙන අණු භ්‍රමණය වෙනකොට තේජෝ අණුව භ්‍රමණය වෙනකොට තේජෝ ධාතුව එකෙන් එනවා. දැන් තෙල් ටිකක් ගෑවාම තෙල් සුවඳ නේද එන්නේ? ඔදි ටිකක් වටනාම ඔදි සුවඳ එනවා නේද? ඒ වගේ මේ තේජෝ ධාතුවේ අණු භ්‍රමණය වෙනකොට ඒක තුලින් තේජෝ ධාතුව යනවා. ආපෝ ධාතුව භ්‍රමණය වෙනකොට ආපෝ ධාතුව ඒක තුලින් නික්මෙනවා. වායු ධාතුව භ්‍රමණය වෙනකොට වායු ධාතුව නික්මෙනවා. මේ මේ භූතය තුන් දෙනාම වාත පිට සෙමකින මේ තුන් දෙනාම ඒ විදිහට තමයි භ්‍රමණය වෙලා එකතු කරන තරංග එකතුණාම තමයි මේකෙන ගිනි වතුර හැදෙන්නේ. ඒකට ගිනි වතුර කියලා කියනවා. ඒ කියන්නේ අපි කියන්නේ බඩ ගිනි. බඩේ ගිනි හැවිලා. එතකොට ඒ ගින්න නිවන්න බෑ. ඇයි? වාතපිත සම කියන්නේ අපේ සර්වාංගය පුරාම තියෙන නිසා ඒක සාමාන්‍ය විදිහට නිවන්න බෑ. ඒකට හොඳට ඝන වෙච්ච දේවල් දාන්න ඕනේ. එතකොට ආහාර පාන කැවිලි ಜಾති පළතුරු ಜಾති බීම ಜಾති වතුර ಜಾති ඔම දැම්මම අර වඩකින් වැටනාම අර රත්නය මේක උරා ගන්නවා අර කිතින තෙතමනේ මේකට පෙඟෙනවා අර කිතින වාතය මේක උරාගෙන අර කිතින සරහඳුනාම දැන් අපි කියන බඩගිනි නිවුනා. පැහැදිලිද? එතකොට මේ ආමාශයට ඇති වෙන ඒ ඇසිඩ් එක අර කියන කෑම වැටිලා උරා ගත්තාම අර ඇසිඩ් එක සැර වැඩිනේ. ඒක යකඩ උණු කරන්න පුළුවන්. ඇයි? ඒ වාතයි පිතයි සෙමයි එකතු වෙලා හැදෙන ඒ අණුවට එම නැත්තම් ඒ ද්‍රාවණයට ඕනම ලෝහයක් ආවර්තිතාවගේ තියෙනවා නේද? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෝරෝන්, බෙරිලියම් කියලා. ඒකින ඕනම අණුවක් උණු කරන්න පුළුවන්. ඒ තරම් එයා ශක්තිමත්. රත්තරන් උණු වෙනවා. යකඩ උණු වෙනවා. එතකොට HCl කියලා කියන්නේ ඒ ගිනි වතුර කියන ඒකෙන් මේකෙන බත් වලට මේකෙන ව්‍යංජන වලට පළතුරු වලට පැණි කොමුර වලට ඉන්න බෑ. ඇයි? සැර වැඩි. ඒ නිසා මේගොල්ලෝ ඔක්කොම හණු වලින් ගැලවෙනවා. පුතා දන්නවද මේ ඔක්කොම අණු කියලා? දැන් මේක කුඩු කරාම දූවිලි වෙනවනේ. මේක කුඩු කරාම දූවිලි. මේ ටයිල්කට පොඩි කරලා කෙටුවාම ඔක්කොම දූවිලි වෙනවා. මොකද ඒ අණු. එතකොට මේ හැම දෙයක්ම ඇත්තටම නෑ. අණු වලින් මේවා නිර්මාණය වෙලා එමෙකක් තියෙනවා වගේ පේනවා. එතකොට එහෙම තියෙන වාගයක් පේනවනะ බත් කියලා එකක් තියෙනවා බෝංචි කියලා එකක් තියෙනවා පරිප්පු කියලා එකක් තියෙනවා පොලොස් කියලා එකක් තියෙනවා එහෙම එකක් තියෙන හැබැයි ඔක්කොම අණු අර ගිනි වතුර වලට පෙඟුණාම අර අණු ටික ඔක්කොම ගැලවෙනවා ගැලවුණාට පස්සේ අපේ සෛල දෙකක් අතර පොඩි ඉඩක් තියෙනවා පුතා මේ සෛල එකක්වත් සම්පූර්ණ වෙලා නැහැ ඒ හැම එකක්ම සෛල එකින් එකට තියෙනවා මේක කාන්දම් බලයකින් අලවගෙන ඉන්නවා අල්ලගෙන ඉන්නවා ඒකට කියනවා ප්‍රාණ ශක්තිය. එහෙම නැත්නම් ජීව කාන්දම් බලය කියලා එකට කියනවා. ජීව කාන්දම් බලය. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා බයෝ මැග්නටිසම්. අපේ බයෝ එකට අපේ ප්‍රාණයට චුම්බකත්වයක් තියෙනවා. ඒ චුම්බකත්වය දැන් හඳුනේ කොහොමද කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා. කාගේ කයේ කාන්දම් තියෙන්න බෑනේ. මොකද මේකට හේතුව කියලා බලනකොට ඕනම ප්ලැනට් එකක් පුතා ඕනම ප්ලැනට් එකක් කැරකුණොත් තද වෙනවා. කරකුණොත් තද වෙනවා. දැන් මේ පෑන් එකක් දාලා පෑන් එක අයියෙන් කරකුවොත් කාලයක් යනකොට ඒ පෑන් එකේ ඇතුලේ මේ බුස් එක බුරුල් වෙනවා. මොකද ඒ තදවීම නිසා ප්‍රසාරය නිසා ඇතුලේ කම්පණ ඇතුළේ ඒ ඔක්කොම බුරුල් වෙනවා. එහෙනම් මේ ලෝකේ මොනාර එකක් තද වුණොත් ඒක තුල විසිරීමක් ඇති වෙනවා. ඒ විසිරෙන එකක් ඇති වුණොත් ඒක අනිත් පැත්තම රැ තිබුණ තනි පැත්තේ තියෙන මොනවද? දවල්. දවල්. දුක තිබුණ තනි පැත්තේ මොනවද තියෙන්නේ? සැප. එතකොට මේ ලෝකේ හැම දෙයක්ම දෙකක් තියෙනවා. එතකොට මේක තල්ලු කරන ක්‍රමවේදයක් හැදෙනවා කියලා කියන්නේ නැවත ඇද ගැනීම ක්‍රමයකත් ඒක තුළින්ම හැදෙනවා. ඒකට කියනවා attractive force and repulsive force කියලා. ඇයි මේක භ්‍රමණීය වෙන නිසා න්‍යාස්තිය මිරිකන නිසා ඒ චුම්බකත්වය හැදෙනවා. ඒ චුම්බකත්වය පෘථිවිය හැදෙනකොට දැන් පුතා මේක වතුරෙන් පුරවනවා. පැහැදිලිද? මේ කාමරේ වතුරෙන් පුරවනවා. එතකොට මේ පොත් ඔක්කොම මොකද වෙන්නේ? හරියටම පුතා තේරෙන්නේ නැද්ද? ඔක්කොම තියෙන හාම්දුරු තෙමෙනවා. එතකොට දැන් මේකට වතුර පිරුවාම ඔක්කොම තෙමෙනවා වාගේ. ඒ වතුර කියන ගුණය මේකට ආවම මේ ඔක්කොම ඒ වතුරත් එක්ක සම්බන්ධ වෙලා ඔක්කොම වතුර බවට පත් වෙනවා වාගේ. පෘථිවිය භ්‍රමණය වෙනකොට ඇති වෙන චුම්බකය. දැන් මේ තියෙන සේරමකට ඒ චුම්බකය එන්නේ නැද්ද? ගස්වලත් එනවා, මිනිසුන්ටත් එනවා, බඩු මුට්ටු මේ ඔක්කොමද ඒ චුම්බකත් එන්නේ. එහෙනම් මේ ඇට ගැලවෙන්නේ නැති. මේ ඔක්කොම මේ ලක්ෂණ තියෙන මේ එකක්වත් සම්පූර්ණ වෙලා නැහැ. අණු තියෙන්නේ. අන්විචයෙන් බැලුවාම මේක සිදුරු පේනවා. ඒ අණු දෙක අතර එකස පේනවා. මේව අන්විචයෙන් බැලුවාම මේ ටයිල් එකට යට පේනවා. විශේෂ උපකරණ තියෙන ඒ අණු ඈඩ් කරලා ලොකු කරලා බලන්න පුළුවන්. ඒක තියලා ලොකු කරලා බැලුවාම මේක යට නිදාහනේ තියෙන එක පේනවා. ඇයි? ඒ අණු ඔක්කොම අයින් කළා යට තියෙන එක පෙන්නවා මොකද්ද කියලා. එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ පෘථිවිය භ්‍රමණය වෙන නිසා. ඒකට තරංගයක් ඇති වුණා. ඒ තරංගෙට විසිරෙන ස්වභාවයක් ඇති වුණා. ඒ මේක කරකන නිසා විසිරෙන්න එපායි. උලන් වගේ. ඒ විසිරෙන ස්වභාවය ඇති වෙච්ච නිසා ඒක අනිත්‍යන්තය ඇදගැනීමේ ස්වභාවය ඉබේ ඇති වුණා. විසිරෙන ස්වභාවයයි ඇදගැනීමේ ස්වභාවය ඇති වෙච්ච නිසා අපි ඒකට කියනවා කාන්දම්. කා ගන්නවා, එකතු වෙනවා කියන අර්ථය කාන්දම. ඒ කාන්දම් බලයට තමයි පුතා මේ අපේ සෛල ටික ඔක්කොම මේ ලස්සනට තියෙන්නේ. දැන් බබා මෙතන ඉන්නවද? නැහැ. සෛල ටිකක් එකතු වෙලා තියෙනවා. දැන් බලන්න පුතා ඒක හොඳ උදාහරණයක්. මේ අපේ නිදාස් දිනේ පෙබරවාරි 4 65 වෙනි නිදාස් දිනේ නේද? හා? 70 වෙනි නේද? මටත් කරුණා. එතකොට 70 වෙනි නිදාස් උත්සවයේට 5000ක් විතර මිනිස්සු එනවා. පොඩි බබා වගේ ලස්සනට සුදු පාට ඇඳගෙන නිල් පාට ඇඳගෙන කා පාට ඇඳගෙන ලොකු සීනුවක් තියෙනවා. ඒක තමයි මම කියන්න යන්නේ පුතා. 5000 කට ඇවිල්ලා ඉතගෙන ඉන්නවා. ලොකු සීනුවක් තියෙන යකඳ කරලා ඩෝන් ගාලක ගැවුවා මිනිස්සු ඒක දුණා කලබලලා මේක දුණා කලබලලා මිනිස්සු නිකන් මරු විකාර අරයට කට්ටිය දුණා මැදින් කට්ටිය දුණා ඕමම කියලා ඉතගත්තම ලස්සන මොනරෙක් පේනවා. ඇයි අර කා පාට නිල් පාට තැඹිලි පාට රතු පාට ඔක්කොම හිටියනේ ඔක්කොම දීලා ගොන් මොනරෙක් ඉන්නවා. අපි කියන ලස්සන මොනරෙක් මොනරෙක් ඉන්නවද ඇත්තටම නෑ. මිනිස්සු 5000ක් ඉන්නේ එක එක පාට අඳුන් නැගෙන. ආයි අර සීනොට ඩෝන් ගාලක ගැවුවා මිනිස්සු මේට දුණා රෙද් දුණා තැකිලිලා වැටෙනවා ආයි නැකිట్లా දුණා එහෙමම කියලා ආයි නවතිනවා. ජාතික පොඩි ඇවිල්ලා දැන් මිනිස්සු කියන ලස්සන ජාතික පොඩි නෑ 5000ක් මිනිස්සු ඉන්නේ. ඔව් පාට පාට හඳලා ඉතිපස්ස ආයි සීනුව ගන්නවා ආයි මිනිස්සු ඒක දුණා මේට දුණා බල්ටියක් ගන්නවා. ඉතින් කලබල මිනිස්සු විනාඩි 5ක් විතර දොලා හිටගත්තාම ලස්සන මූදක් ඇදිලා. ඇයි අර නිල් පාට කට්ටිය ඔක්කොම එකට කියව මූද ආ පාට ඔක්කොම එකතු කියාම ඉර බෑගෙන එනවා රතු පාට කන්දියාම රවුමටින්නවා. දැන් මෝද තිනවා ලස්සන තැඹිලි පාට ආස තිනවා ඉරකුත් තිනවා. දැන් ලස්සන ඉතින් අවස අයයි දැන් ඉර බෑගෙන යනවා කියලා මිනිස්සු හිතනවා. ඇත්තට මේ මාපොළේ කොහෙද ඉර තියෙන්නේ මෝද තියෙන්නේ එහෙම එකක් පේනවා. ඒ වගේ පුතා මේ අපේ ශෛල තිනවා නේද මේ ඔක්කොම එකතුලා ඕම කියලා ඕම ඉන්නවා. එහෙම එතකොට අපි කියන හදවත කියලා. ආයි සීනුවක් ගැව්වම ආයි කරකැවිලා කියලා ඕම ඉතම අපි කියන පෙනාලු කියලා. ආයි සීනුවක් ගැවුවම ආයි දුකින් කියලා ඕම කියනවා අපි කියන අඥාසය කියලා. එතකොට දැන් අපේ දසුත් මොනවද? සෛල කොණ්ඩෙත් සෛල අසත් අතපය සම්පූර්ණ මම කවුද? සෛලවල එකතුව. එතකොට මෙතන ඇත්තටම අර මිනිස්සු නෑ වාගේ අර ගිහිල්ලා ගිහිල්ලා ඒක රාසි වුණා වාගේ මේ ඔක්කොම ඒක රාසි වුණා. එතකොට අපි එක සෛලයක් අරගෙන බලනවා. ඉස්ස කෙස්සා ගාති එකක් අරන් බලනකොට ඒ සෛලය ඇතුලේ තියෙන පුතා ක්‍රෝරොසෝම් කියලා කණ්ඩායමක් ඉන්නවා. ක්‍රෝරොසෝම් කියලා කියන්නේ පුතා ඇසිඩ් වර්ග දෙකක්. DNA RNA කියලා ඇසිඩ් වර්ග දෙක. සීනි දිය කළාම ඒ වගේ මේ ඩිරොක්සිඩ් රිබෝනකල් ඇසිඩ් කියලා කියනවා ඒකට. ඒ වගේ සීනි දිය කළාම ලුණු දිය කරාම ඇසිඩ් එකක් නා ලුණු කටේ තියන්න බෑ. සීනි ගොඩාක් දිය කළා ගත්තම කටේ තියන්න බෑ. ඒ වගේ දියර ಜಾති දෙකක් එකතු වෙලා හැදෙන මේ පොඩි අණුවක් ඒක. ඒ අණු 46ක්. එතකොට මේ 46ක් එකතු වෙලා තමයි එක සෛලයක් හැදෙන්නේ. එතකොට ජෝඩු 323ක්. එතකොට පුතා ජානු ළමයේද පිරිමි ළමයේද කියන එක හරියටම තීරණය කරන්නේ XY කියලා අන්තිම දෙක දෙකක් ඉන්නවා. 23 XY කියලා කියන්නේ X කියන්නේ පිරිමි ළමයා, Y කියන්නේ ජානු ළමයා. එතකොට මේ ක්‍රෝමොසෝම් 1 2 3 4 5 6 කියලා එහෙමම කියලා 21ක් වෙනකන් තියෙනවා. 22 X එක, 23 Y එක. එතකොට ඒක වැඩිපුර තියෙන්නේ කොහොමද? කැපැසිටි එක තියෙන්නේ ඒකට අනුව තමයි ඒ අම්මගේ කුසේ ඉන්න දරුවා පිරිමි ළමයෙක්ද ගැරණ ළමයෙක්ද කියලා තීරණය වෙන්නේ. දැන් පැහැදිලිද පුතා? එතකොට මේ ක්‍රෝමොසෝම් වල ඒ ජානවල තියෙන තොරතුරු වලට අනුව තමයි පොඩි එක කියලා හොඳට ඉගෙන ගන්නවද නැත්නම් කල්පනා ශක්තිය අඩුද පොඩි කාලේ අබ්බගතද උපත්යේ ලෙඩ රෝග තියෙනවද මේ කියන කතන්දර ඔක්කොම අර කියන ජෝඩු 23 තියෙනවා. එතකොට මේ කියන ක්‍රෝමොසෝම් දෙකක් අතරත ඒ කියන්නේ දෙකක් අතරත පොඩි ඇසිඩ් එකක් තියෙනවා. ඇයි මේ ඔක්කොම එකට එකතු වෙලා නැන්නේ? මේ 23 වෙනම තියෙනවා. 23 හතරට පොඩි ඇසිඩ් එකක් තියෙනවා. එතකොට මේ එක ක්‍රෝමොසෝම් එකක් අරන් බලනකොට පුතා මේක තුල මොනවද තියෙන්නේ කියලා බලවම DNA කියලා එකකුයි RNA කියලා එකකුයි තියෙන මේ X අකුරට තියෙන මේක. ඒකයි අර කයේ අපේ ස්නායු වැඩ කරන්නේ කොහොමද කියලා බලුවාම දකුණු පැත්තේ ස්නායු ඔක්කොම ගිලා වම් පැත්තටත් වම් පැත්තේ ස්නායු ඔක්කොම දකුණු පැත්තටත් යනවා. එතකොට ඇසරිදෙනවා දකුණු ඇස. කොයි පැත්තටද බේත් බඳින්නේ කකුලේ? වම් පැත්තට. ඇයි? X අකුරට තමයි මේක දුවන්නේ. ඒතර වම් ඇහැරිදෙනවා නම් දකුණු කකුලට බේත් බඳිනවා. ඇයි? මේක X අකුරෙන් යන්නේ. එතකොට අපේ හදවත ස්පන්දනය වෙනවනේ පුතා. හදවත ස්පන්දනය වෙනවා. හදවත ඇයි ස්පන්දනය වෙන්නේ? ඉතලා කියන්නේ හදවත ඇයි ස්පන්දනය? පෙනාලු වලින් පීඩනයක් එන නිසා. වාතේ මේ වෙනකොට පිම්බෙන්නේපා. පිම්බෙනකොට ඒ පීඩනයට ගොඩාක් ඉන්ද්‍රයන් වැඩ කරනවා. පෙනාලු ඇයි පිම්බෙන්නේ ඇකිලෙන්නේ පුතා? පෙනාලු පිම්බෙන්නේ ඇකිලෙන්නේ ඇයි? පෙනාලු පිම්බෙන්නේ ඇකිලෙන්නේ අදවත ස්පන්දනය වෙන්නේ. මේ කියන සියලුම සෛලවල චලනය සෛලම එකක්ම සැල වෙන මේකක්ම නවතිලා නැහැ. මේම වාදිලෙට යට මයික්‍රොස්කෝප් කියලා කියනවා මේ අන්වීක්ෂය. ඒකේ ලොකු කරලා බලනකොට මේ ඔක්කොම දඟලනවා. ඔක්කොම භ්‍රමණය වෙනවා. ඇයි ඒක තේතෝ පුතුගේ භ්‍රමණය වෙනවා. 60 කිලෝමීටර 1024ක වේගයකින් මේක භ්‍රමණය වෙන නිසා මේ සේරම ටික භ්‍රමණය වෙනවා. ඒ නිසා තමයි අර දත්ත ගබඩා කරනකොට bit 1024යි, byte 1යි, byte 1024යි, kilobyte 1යි, kilobyte 1024යි, megabyte 1යි, megabyte 1024යි, gigabyte 1යි. ඇයි? පෘථිවිය පිටි 60 කිලෝමීටර 1024ක වේගයෙන් භ්‍රමණය වෙන නිසා අර ගණිත ක්‍රමයට අර ඔක්කොම 1024ෙන් ගබඩා වෙන්නේ. හරිද පුතා? එතකොට මේ XY කියන ක්‍රෝමොසෝම් එක තුල සියලුම ඥාන තොරතුරු තියෙනවා පුතා. දැන් මේ ක්‍රෝමොසෝම් එක කොහෙද තියෙන්නේ? සෛලේ ඇතුලේ. එතකොට මේ සෛල වලින් අපේ ඔක්කොම ස්නායුතික ඉන්ද්‍රියන් ටික ඇදලා තින්නේ. එතකොට දතේ තියෙන සෛල වලත් ක්‍රෝමොසෝම් 23යි. ජෝඩු 23යි. තනියෙන් ගත්තාම 46යි. ඉසකෙස් වලත් 46යි. එහෙම නේද පුතා? නියපොත්තේ. එතකොට දැන් පුතාගේ හැඟේම ඔයම අතුලල හොදනකොට අර දහදිය වලට අර යනවනේ ලකුණු. එතකොට මැරිච්ච සෛල තියෙනවා. ඒ සෛලයක් අරන් බැලුවත් ඒකේ 46ක් තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපි දැන් මේ ආහාර පාන ගන්නවනේ. ඒ ආහාර පාන හොඳට විකලා පොඩි කරලා ගිලලා ඒ කාමාශයට ඇවිල්ලා ආමාශය හොඳට තැම්බිලා ඒ ඔක්කොම අණු වලට කැඩෙනවා. ඇයි? මේ ඔක්කොම අණුනේ. දැන් මේ ඔක්කොම අණු. මේ ඔක්කොම අණු අණු වලින් එකතු වෙලා තින්නේ අර චුම්බක බලය නිසා අපට පේනවා මොකද්ද එකක් තියෙනවා වගේ. දැන් අම්මා ඉන්නවද මෙතන? නෑ. තාත්තා ඉන්නවද? බඩු මුට්ටු තියෙනවා. හැබැයි අපට පේන එකක් තියෙනවා. ඇයි? මේ චුම්බක බලය නිසා, මේ භ්‍රමණ වේගය නිසා මේ අණු ඔක්කොම එකතු වෙලා අපට එන එකක් පේන නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අමතනම මෝහය, මායාව, මිරිඟුවක් තියෙනවා. ඇත්තට මේම එකක් නෑ. හැබැයි මිනිස්සු විශ්වාස කරනවා මේම එකක් තියෙන නෑ කියන එක තියෙනවා කිව්වොත් එයා කවුද? මිත්‍යා දෘෂ්ටිකේ. මොකවත් නැහැ. මේ හැමදයක්ම බොරු කියලා දැනගෙන ජීවත් වුණත් එයා සම්මාදිටික. එයා ආර්ය කෙනෙක්. ඇයි? එයා දන්නවා මේ ලෝකෙ මොකවත් නැහැ. ඒක රාගය දෙනවද එයාට? රාගය දෙන මනුස්සයෙක් ඉන්නපාය. බඩමුට හොරකම් කරන්න ලෝභය දෙනවද? එහෙම බඩමුට තියෙන්නපාය. පලිගන්න අතුරෙක් ඉන්නවද? අතුරෙක් ඉන්නපාය. එහෙනම් මේ යථාර්ථය දකින්න නැති නිසා, මේ ඇත්ත දකින්න නැති නිසා එයාට ලෝභ දේශ මොහෝ තියෙනවා. බුදුහාඳුර කියන මේ තුන තියෙන නිසා එයා පුදුජන කෙනෙක්. ඇත්ත දන්න කෙනා දන්න හතුරුත් නැහැ, මිතුරුත් නැහැ, ගණ්ඩ දෙයක්ත් නැහැ. මේ ඔක්කොම මේ භ්‍රමණය වෙන නිසා පීඩනයක් ඇති වුණා. ඒකෙන් කල්ලු කිරීම හද ගැනීම හැකියාවක් ඇති වුණා. ඒ චුම්බක බලයෙන් මේ අණු ටික ඔක්කොම හොමෝම එකතු වුණා. ඒ වට අපි කියනවා කෑම බීම, ඇඳුම් තලඳුම්, මේ බඩ මුට්ටු මිනිස්සු එහෙම කියලා එක එක ඒවා කියනවා. දැන් මේක ඇත්ත නෙමෙයි. නමුත් මේ බොරුව ඇත්ත වශයෙන් මිනිස්සු හිතාගෙන නඩත්තු කරනවා. මේක දන්න හැමෝම කවුද? ආර්යෝ සම්මාදිටිකය. ඒගොල්ලෝ ලෝභ දේශ මොහොලි නිදාස් වෙච්ච කට්ටිය. දැන් පැහැදිලිද පුතා? එතකොට දැන් මේ ආහාර පාන අපි ගත්තනේ, බඩට වැටුණනේ, වාතපිත සෙමෙන් හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක දුණනේ. ඒ ඇසිඩ් එකේ තියෙන බලය මේ ලෝකේ තියෙන සේරම අණු ටික ගලවන්න පුළුවන්. ප්ලැටිනම් පුච්චන්න පුළුවන්. ප්ලැටිනම් උණු කරන්න බෑ ලංකාවේ. ඒ අයි ඝන ලෝහයක්. හැබැයි හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එකට දාලා ගත්තාම ප්ලැටිනම් නෑ. අණු වලට කැඩිලා. මොකුත් වෙන්නේ නෑ. ගින්දරට දැම්මම මොකවත් වෙන්නේ නෑ. ඇයි? ගින්දරට වඩා අරක බලය වැඩි. උණු වෙන්නේ නෑ. නමුත් HCl එකට දැම්මම යනවා. සමහරලාට බඩ කපනකොට එස්සියල් ඇදලා බඩගින හොඳට රෝගියාට කෑ ගන්න නෑ නෑ ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. ඉතින් මේ කැම දෙන්න බෑ කියලා පෑලිස අතර බඩගින්න තිනවා. කෑ ගන්නවා බඩගින. එතකොට ඉන්ජෙක්ෂන් ගහලා නිල බඩ කපලා ආමාශයේ තියෙන මොනාරි ගෙඩිය කපන්න කියලා අත දාලා ගන්නකොට අත නෑ. මෙතනින් එයාට අත නෑ. ඇයි? අර ඔක්කොම දිය වෙලා ගියේ. ඇයි? අර බඩගින්න ිටපු නිසා හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් ගිනි වතුර ඇවිල්ලා. දොස්තර මාත්‍ය දන්න බඩ දාලා ගෙඩිය බලලා අත ගන්නකොට අතේ ඇඟිලි ටික නැහැ. දොස්තර මාත්‍ය අනිත් ඇඳේ ඇඩ්මිට් වෙලා. ලෙඩා මේ ඇඳේ ඉන්න කතා කර කර ඉන්නවා පුතා දෙන්න. ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ඇසිඩ් එකට මේ කියන අණු හැම එකක්ම ගලවන්න පුළුවන් නේ. මේ කය ඇදිලා තියෙන්නේ මොන වලින්ද? අණු වලින්. ඇත්තටම අපි නැහැ. අණු වලින් එකතු වෙලා චුම්බකෙන් අල්ලා ඉන්නවා නිසා එහෙම පේනවා. ලස්සනට අපි ඔන්න මූණ පවුඩර්කම ගාලා ෆොටෝ එහෙම ගන්නවා. පාස්පෝර්ට් ෆොටෝ එහෙම ලස්සනට ගන්න විනා වෙලා එහෙම කෙනෙක් නැහැ. අණුවලින් චුම්බකයෙන් එම අල්ලාන්නේ. එතකොට අණුවලින් ඇදිච්ච කයට මොනවරි දෙනවා නම් කොහොමද දෙන්නේ පුතා? අණුවලින්ම දෙන්න ඕනේ. එතකොට මේ HCl වලින් මේ අණුවලට කඩලා නැවත ඒක කයට අර සෛල දෙක අතරත ඉඩසෙන් කෙලිම ලේවලට දෙනවා. කොහොමද දෙන්නේ? ආහාර පාන කයට හරගෙන කයේ HCl එකේ දිනි වතුර වලින් තම්බලා නැවත අර ආහාර වල තියෙන ඉලෙක්ට්‍රෝන වෙනම ඉලෙක්ට්‍රෝන දන්නවද පුතා? අනේ ඒක කියලා දෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන කියන්නේ මොකවත් නැහැ. ඉලෙක්ට්‍රෝන කියලා එකක් නැහැ පුතා. ප්‍රෝටෝන කියලා එකකුත් නැහැ. නියුට්‍රෝන කියලා එකකුත් නැහැ. මේක කියන්න බෑ පුතා. අපි රෝවල් ගත කරනවා. ඇත්ත ඇත්තටම මේ එකක් නෑ. එක 90ක් තියෙනවා. පැහැදිලිද පුතේ බලා ගන්න ඕනේ. එක 90ක් තියෙනවා අයියෙන් කරකිනවා. අර පාට දැම්මම බෑන් එක. එහෙම කරකිනකොට එයාගේ වේගය වැඩි නිසා ඒක ඉලෙක්ට්‍රෝන කියනවා. කරකලා කරකලා අමාරුවෙන් කරකිනවනේ සාමාන්‍ය දෙට වේගය අඩුනේ. එයාට ප්‍රෝටෝන කියනවා. නැවතුනාම බොම් ඉමින් කරකන කිසිම වේගයක් නෑ. එයාට නියුට්‍රෝන කියලා කියනවා. එකම අණුව වේග තුනක් නිසා තමයි තුන් දෙනෙක් බවට පත් වෙලා තින්නේ එක්කෙනාමයි. දැන් අම්මා ඉන්නවනේ. ඒ කාලේ කොහමද හිටියේ? තාත්තා කසාද බඳින්න කලින් ඉස්කෝලේ ශිෂ්‍යයෙක්. ඉස්කෝලේ යනවනේ. එතකොට යාට අම්මා කිව්වද කවුරු හරි? නෑ. ශිෂ්‍යයා කියලා කියනවා ළමයා කියලා කතා කරනවා. ඔව් එතකොට ඉස්කෝලේ යන්න කලින් බබා පොඩි බබා එන්න. බබා කියලා කතා කරලා අම්මා කියන්නේ නෑ. එතකොට බබා වශයෙන් හිටියා නේද? ඉස්කෝලේ යන ශිෂ්‍යයා වශයෙන් හිටියා. දැන් පොඩි බබා ඉන්න නිසා අම්මා වෙලා ඉන්නවා. කාලයක් යනකොට ආච්චි අම්මා වෙනවා. දැන් මේ පොඩි බබා ශිෂ්‍යයා අම්මා ආච්චි අතර දෙනාම කවුද? එක්කෙනෙක් නේද? ඕක තමයි පුතා කතන්දරේ. මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන තුන් දෙනාම එක්කෙනයි. අයියෙන් කරකුණත් යටි ඉලෙක්ට්‍රෝන කියන. අයියෙන් කරකිනේ කියන, අයියෙන් කරකිනේ කියන කියවම ලැජ්ජයිනේ. ඔයා ගත්ත කියලා. ඒ දෙය නමක් දෙනවා ඉලෙක්ට්‍රෝන කියලා. එතකොට සාමාන්‍ය කරකිනවනේ. සාමාන්‍ය කරකිනේ කියන අය අඳුන ගන්න එපා. ඉතින් ප්‍රෝටෝන කියලා නමක් දෙනවා. බොහොම ඉමින් කරකින නිසා යාට නියුට්‍රෝන කියලා. මේ අණු තුනේ මේ භ්‍රමණ මට්ටම් තුනෙන් තමයි මේ ලෝකෙ ඔක්කොම ටික ඇදිලා තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුර හන්ත තුනක් කියනවා. මොකක්ද අන්තේ? වැඩිපුර කරකින නිසා, පිච්චෙන නිසා, එයාගෙන් පීඩනේ ලැබෙන නිසා, ගැටුමක් තියෙන නිසා අත්තකිලමතාන යෝගිය දුකයි. ඉලෙක්ට්‍රෝන අණුව ගානට කරකින නිසා, අනිත් අයත් එක්ක එකතු වෙලා කරකින නිසා, සමගින් ඉන්න නිසා කාමසුකල්ලිකාන යෝගය ඕට්‍රෝන් ධාතුව. කිසිම කෙනෙකුට ගැටෙන්නෙත් නැහැ, හැලෙන්නෙත් නැහැ, ඉලෙක්ට්‍රෝන එක සම්බන්ධ වෙන්නෙත් නැහැ, ප්‍රෝටෝන එක යාගේ පාඩිය දෙන දේ කාල වෙන දේ බලන්න ඉන්නවා. නියුට්‍රෝන මධ්‍යම ප්‍රතිපදාව. එහෙනම් මේ ලෝකයේ අණු තුනේ මේ ඔක්කොම වෙලා ඇදිලා තියෙන නිසා බුදුහාමුදුරු කියන මේ ලෝකයේ ඔක්කොම අන්ත තුනෙන් හැදිලා තියෙන්නේ. එහෙනම් පුතා මේ අන්ත තුනෙන් හැදිලා තියෙන ධර්මතාවයට අනුව මේ හැම දෙයක්ම අණුවෙන් නම් හැදිලා තියෙන්නේ. මේ අණු වලින් නම් මේ ආහාර පාන බත් යන්දන පරිප්පු අරම ඔක්කොම හැදිලා තියෙන්නේ. මේක නැවත අණු වලට කඩන්නේ. ඒක මේකේ තියෙන අණු. අණුවට අණුෙන් දුන්නාම තමයි ඒක එකතු වෙන්නේ, නැත්නම් එකතු වෙන්නේ නැහැ. ෆුඩ් ඇලර්ජික් කියලා කියනවා. ලේවලට මොනවාරි එකක් ඒකින 90ට වඩා පොඩ්ඩක් වැඩියෙන් එකතු වුණොත් අනිවාර්යයෙන්ම ලේවලින් එක එළියට දාන්න එපා. භ්‍රමණය කරලා ඒක කඩන්න උත්සාහ කරනවා, විනාශ කරන්න උත්සාහ කරනවා. එතකොට අම්ම තනම පළු දාලා, සැර දාලා, කසලා, ඉස්සත් හයිඩ්‍රොක්සින් කියලා තියෙන බේතක් එක දුන්නාම ඒක හරියනවා. මේක හදා ගන්න පුළුවන් ගෙදර. පාමසෙන් ගන්න ඕනේ නැහැ. ඔව් අවුරුදු 12ට හඩු ළමෙක් ඉන්නවනේ. එයාගේ මූසිකය, එයාගේ මූත්‍රා අරගෙන ලිපේ තියෙන අලු ටිකක් අරගෙන මිශ්‍ර කරලා ඒ වතුර ටික ගත්තම මේක හයිඩ්‍රොක්සින්. පාමසියේ සල්ලි වලට දෙන මේක ගෙදර අදාගෙන මේක අත්වැදකම. ඒක ගැව්වාම අර පළුවකම විසාදු වෙලා යනවා. ඇයි මේක දැනගන්නේ කියලා කිව්වාම පුතා ආමාශයට හරියට ජීර්ණය කරගන්න බැරි වුණා. අවශෝෂණය කරනවායි කියලා කියන උරා ගන්නවා. එතකොට ආමාශයේ තියෙන කෑම ලේවල උරනවනේ. උරනකොට අර කියන තනි තනි අණු නැතුව අණු දෙකකින් ඇතුළු වුණොත් අන්න ප්‍රශ්නේ කයට ඒක අනුමත කරන්න බෑ. එතකොට ෆුඩ් ඇලර්ජි කියලා ගොඩාක් එක වේසනා දරන්න. එතකොට මේ අණු තනි තනි වශයෙන් ලේවලට ගත්තාම පුතා කෝච්චියේ ගිහිල්ලා තියෙනවා. අමතකද කෝච්චියේ ගිහිල්ලා තියෙනවා. බස් එකේ ආයි. එහෙනම් අපි දැන් කෝච්චිය යනවා පුතා. කොහමද යන්නේ? කෝච්චිය අපි නගිනවා. කොළඹ නගිනවා. කොයිද යන්නේ දැන්? අනුරාධපුර අපි යන්නේ. රුවන්වැලි සෑය වදින්න. එතකොට කෝච්චියට නැග්ගාම කොළඹ අපිත් එක්ක ගොඩාක් කට්ටිය නගිනවනේ. සිය අපතර නගිනවා, පාන් අරන් නගිනවා, පරිප්පු අරන් නගිනවා, කඩල පැත්තට අරන්, තොපිචුංගම් කඩල පැත්තට යෑම කියලා මිනිස්සු කෑ ගන්නවා. ඕ මොම දැන් කෝච්ච යනවා. ස්ටේෂන් පාක් විතර යනකොට මිනිස්සු බයිනවා. බයිනවා නේද එන්න. තව කට්ටිය නගිනවා. තව ටිකක් දුර යනකොට දැන් රාගමත් නවත්තනවා. ආයි කණ්ඩායමම ආයි කොපොට්ටම තොලුවේ යන ආයි කණ්ඩායමම නගිනවා. ඕම යනකොට ගම්පහත් නවත්තනවා. ආයි කට්ටිය බයිනවා. ආයි කට්ටිය පොරවරෝක මාර්ගෙන් නගිනවා. වේයන් ගොඩක් නවත්තනවා. අන්තිමට ගිහිල්ලා අනුරාධපුරේ නැවතුනම ඩ්‍රයිවරුත් නැහැ, කොන්දොස්තර මාත්‍යත් නැහැ, සේරම කට්ටිය ගිහලා අපිත් ගියා. එහෙම නේද පුතා? ඔය වගේ වැඩක් තියෙන අපේ කයේ. ආමාශයේ මර ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන අණු ටික අරගෙන ලේවලට දුන්නාම අර කෝච්චිය තමයි ලේ. දුන්නාම මේක ගලාගෙන අර අදවතෙන් අරගෙන ලේ අතුරට අරගෙන මේක එළියට විසිරෙනවා. අතවතෙන් අරගන්න එළියට විසිරෙනවා. මේ ක්‍රමවේදය හැදිලා තින්නේ කොහොමද පුතා? අදවතේ අදවතේ ස්පන්දන වේගයට අනුව මේ ඇද ගැනීමත් විසිරීමත් තියෙනවා. මේකට හේතුව තමයි අපේ වෙනහලු. වෙනහලු වැඩ කරන ක්‍රමයක් තියෙනවා. දැන් උෂ්ම ගන්න වාර ගන්න පුතා දන්නවද? කියක්ද? ඔව්. අපි උෂ්ම ගන්න ක්‍රමයක් තියෙනවා. පුතේ ඒක ප්ලැනට් එකේ ඒ කියන්නේ ග්‍රහයෙන් ප්ලැනට් කියන එක දන්නවද? ප්ලැනට් කියන එක දන්නවද? ග්‍රහයෙන් ග්‍රහයකට ඒකේ ඉන්න සත්වයෝ උෂ්ම ගන්න ක්‍රමවේදය වෙනස්. දැන් අපේ පෘථිවියේ විස්කම්භය කීයද? 360යි. 308යි. වර්ගයේ සම්පූර්ණ 308යි. 360ක් පුතා මේක සම්පූර්ණ වර්ගය. ඒකවල මේක එක වටයක් කරගෙන කොච්චර වෙලාවක් යනවද? ටයිම් 24 දවසක් යනවනේ පුතා. නේද? අද මෙතන කෝරක් හිටවුවාම ඒක ආයෙ කරකලා මෙතනට එන්න ටයිම් 24ක් යනවා. ටයිම් 24 24 වටයක් යනවා. එහෙම නේද? ඒක විශ්වාසයි නේද? හරි. ඒතර ටයිම් 24ක් මෙයා කරකලා එනවා නම් 360 24ෙන් බෙදන්න ඕනේ. කීයද? 15යි. එතකොට මේ මේ ප්ලැනට් එකේ ඉන්න සත්තු මේ ප්ලැනට් එකේ ඉන්න සත්තු හැමෝම 15ක් ගන්න ඕන උස්ම. ඇයි 300ට 24ක් යනවා පැය. ඒතර 24ෙන් බෙදුවාම 15යි විනාඩියට තප්පර 60යි. එයා උස්ම 15ක් ගත්තොත් ආයුෂ 120යි. ඇයි 1024 භ්‍රමණය වෙනවනේ පැයට. ඒ කැල්කියුලේට් කරනවා අරියට 120ක් එයාට හම්බෙනවා. ප්ලැනට් එක 1024ක වේගයෙන් භ්‍රමණය වෙන නිසා ආයුෂ 120යි. 124ට යන්න පුළුවන් සාමාන්‍ය 120ට ගණන් හදනවා. ඒ 120 ගන්න නම් ප්ලැනට් එකේ විස්කම්බෙන් ඒකට යන සම්පූර්ණ වටේට යන ගාන බෙදුවාම වස්ස ගන්න උස්ම විනාඩියට ගන්න ඕනේ. එතකොට තප්පරයක් 15ක් ගත්තොත් 120ක් යා ජීවත් වෙනවා. දැන් පුතා තප්පර 60කට 120ක් උස්ම ගත්තාම එයා 120ක් ඉන්නවා. ඒකට හනුව තමයි මේ පෙනාලු ස්පන්දනය වෙන්නේ. ඇයි මේක භ්‍රමණ වේගයට අනුවනේ පීඩනයක් එන්නේ. ඇද ගැනීම කියාවයි ඇද ගන්නවා කියලා කියන්නේ ඇකිලෙනවා. තල්ලු කරනවා කියන්නේ විසිරෙනවා. එතකොට මේ ප්ලැනට් එකේ තියෙන ඒ ඇට්‍රැක්ටිව් ඇන්ඩ් රිපල්සිව් කියලා කියන ඇද ගැනීම තල්ලු කිරීමේ හැකියාවට අනුව මේ ලෝකෙ ඔක්කොම ඇදෙන. දැන් මේ සයිලට් භ්‍රමණය වෙනකොට මිදිකෙනවා, පිම්බෙනවා, මිදිකෙනවා, ඕමෝමෝමෝ වෙනවා. ඇයි? අර කියන බලයට අනුව තමයි ඔක්කොම වෙන්නේ. මේ ඔක්කොම පොඩ 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 ඕමෝමෝ වෙනවා. ඒ ක්‍රමයට මේ පෙනාලු දෙනවා, හදවතක් දෙනවා, සයිලත් දෙනවා. පැහැදිලිද පුතා? එතකොට මේ පෙනාලු අර කියන පෘථිවියේ ධර්මතාවයට අනුව න්‍යාස්තියේ ධාරිතාවට අනුව මෙයාගේ පීඩනයක් ඇති වෙනවා. ඒ පීඩන තමයි භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙන වේගය මැනගත්තා 1024යි. එතකොට 1024ට අනුව මේ 300ට එක වටයක් යන්න පැය 24ක් යනවා. ඒකෙන් දැන් ගණන් හදලා ගත්තාම ආයෙත් 120 ඉන්න පැය විනාඩියකට උස්ම 15ක් ගන්නවා. එතකොට විනාඩියකට මෙයා 15 වතාවක් අර පීඩනයට අනුව මේක ස්වයංක්‍රීය භ්‍රමණය වෙනවා. දැන් වෙනස් කරන්න මොනවද කරන්න ඕනේ? අම්මත් එක්ක කතා ගන්න ඕනේ. තාත්තා මොනවාරි කියව බෑ. මං එහෙම කරන්නේ නැහැ. එහෙම උඩඟු වෙන. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් පීඩනයක් ඇති වෙනවා. දැන් මෙයා වැඩිපුර භ්‍රමණය වෙනවා. ඇයි අර 15 මෙයාට ඉබේ හම්බෙලා තියෙන්නේ? ඇයි? පෘථිවියේ තියෙන ධාරිතාව ඩෙන්සිටි එකට අනුව මේ භ්‍රමණ වේගයට ට්‍රැවල් ස්පීඩ් එකට මේක ඉබේ හම්බෙච්ච එකක්. පහඩුවේ දෙනදේ කාලා වෙනදේ බලන්නේ 120ක් ඉන්නවා පුතා. අම්මත් එක්ක කෑ ගැව්වාම, රණ්ඩු කෙරුවාම, තර්ක කෙරුවාම, බඩු මුට්ටු විසිකලාම, සපත්තු ගල්ලා වත්තෙන් එළියට විසිකලාම, අන්න එයිම තරහා ගත්තාම, අපිට මේ මාන්නය වැඩි වුණාම, ජැතුනාම, රණ්ඩු කරාම, අමනාප වුණාම දැන් මොකද වෙන්නේ? අපේ සම්පූර්ණ අර පෙනාලුවල තියෙන ඒ ක්‍රමවේද වෙනස් කරලා වැඩිපුර මේක ස්පන්දනය වෙනවා. වැඩිපුර ස්පන්දනය වෙනකොට ඒකට අනුව පුතා හොඳට ආගන්න ඕනේ. ඒකට අනුව මේකේ ස්පන්දන වේගය වෙනස් වෙනවා. අදවතේ ස්පන්දන වේගය වෙනස් වෙනවා. එතකොට පෙනාලු වල උස්ම එන වාර ගන්න වෙනස් වෙනකොට ඒකට අනුව අදවතේ ස්පන්දන වෙනස් වෙනවා. අක්මාව දීකුදු කියලා කියන්නේ ඒකේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. අග්නියාසය පැන්ක්‍රියාස් කියලා කියන්නේ ඒකේ ඉන්සුලින් නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් වෙනවා. වකුගඩු වල ඒකේන දියර වල තියෙන අනවශ්‍ය දේවල් පෙරණේවා ඒක වෙනස් වෙනවා. එතකොට අපි කෑම කනකොට විකන වේගය වැඩි වෙනවා. එතකොට අංගේ බයිස්රාවිය වෙන මල මුත්‍ර පිටත් වෙන වාර ගන්න වැඩි වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මුළු ශරීරයෙන් පුතා අබලන් වෙලා. අර ඇක්සිඩන්ට් වෙච්ච වාහනය ගැරේජ් දැම්මා වගේ සම්පූර්ණයෙන් අවුට් කියලා. එතකොට මේ අදවතේ ස්පන්දන වේගයට අනුව මේ ලේවල ස්පීඩ් එකක් වේගයක් ඇති වෙනවා. ඒ වේගයට අනුව ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වා ලේ ගලනවා. අර කෝච්චිය වාගේ. දැන් මේ ආහාරවල මොනවද දුන්නේ අම්මා? ලුණු දුන්නා, ඇඹුල් දුන්නා, තිත්ත දුන්නා, කාට දුන්නා, පැණි රස දුන්නා, තව මොනවද දුන්නේ? මිරිස් රස දුන්නා. රස හයක් දුන්නා පුතා. මේ ලෝකේ මොන ව්‍යංජනේ ගත්තත් මේක විතරයි තියෙන්නේ. සෝයා මිත්‍ රසයිද? නෑ. නෑ. පොළොස් රසයිද? ඇයි හැම දෙය තුළම මේ හය තමයි තියෙන්නේ. රස හය තියෙනවා නාම රූප වෙනස්. මේක ටිකක් දුඹුරු පාට, මේක රතු පාට, නිල් පාට, ඒගොල්ල අපේ රවට්ටනවා. වර්ණය වෙනස් කරලා, සුවඳ වෙනස් කරලා, ස්පර්ශය වෙනස් කරලා, ඒගොල්ල වෙනස් කරනවා. හැබැයි මොනවා ගත්තත් දුඹුරු රස, අඹුරු රස, තිත්ත රස, කාට රස, පැණි රස, මිරිස් රස කියන මේ රස වර්ග හය විතරයි තියෙන ලෝකේ. වෙන මොකවත් නැහැ. එතකොට මොනවා කෑවත් මේ රස වර්ග හයනේ හම්බෙන්නේ. එතකොට මේ රස වර්ග හයට අනුව තමයි මේ කයේ තියෙන කිසියලුම වැඩ ටික වෙන්නේ. අපි අර ආහාර පාන දැන් පුතා පරිප්පු ගන්නවා, බතු ගන්නවා, හැමදේම අරගෙන පළතුරුකම කෑවම දන්න කෙනා දන්නවා මේ ඔක්කොම නිකන් එක එක ඒවා වෙන වෙනම තියෙන මේ ස්ට්‍රෝබෙරි දිනවා, රස ලබ දිනවා. හැබැයි යා දන්න පැණි රස විතරයි තියෙන්නේ මේකේ. අඹුල් රස විතරයි, චිත්ත රස විතරයි. එහෙනම් මේ කියන රස වර්ග හය දැනගෙන ගන්න කෙනාට පළතුරු වටින්නෙත් නැහැ, දාණි වටින්නෙත් නැහැ. ඇයි? එයා දන්න මේකේ තියෙන අර කතන්දර හය විතරයි. එතකොට මේක ගත්තාම මේක අනුවලට කඩුනාම මේ අනුවලට කඩනවා සෛල දෙකක් අතර තියෙන ඉඩස, ඒ ඉඩසෙන් අර අණු ටික ගන්නවා. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වගේ අර කෑම ටික සම්පූර්ණ ලේවලට ගන්නවා. දැන් යන්නේ මොනවා වශයෙන්ද? අණු. දැන් අපි දුන්නේ මොනවා වශයෙන්ද? කෑම. අපි කෑම කියලා දෙනවා, එයා අණු වශයෙන් ගන්නවා. අර ගත්තම දැන් ලේ ගමන් කරනවානේ. ගමන් කරනකොට මේකේ අණු සේරම යනවා. දැන් පෙනහළු වලට මොනවද ඕනේ? පෙනහළු වලට මොනවද? ඔව්. ඒ අණු වලින් මොනවද ඕනේ? ඔක්සිජන් ඕනේ. එයාට එයාගේ ක්‍රියාකාරීත්වයට ඔක්සිජන් ගත්තාම පෙනහළු ලක්ෂණ දැනෙනවා. එයාට හරි සන්තෝසයි. පොඩි බබා වාත කෑම වැඩිපුර කාලා, බටු කාලා තිනවා, අල කාලද වාත කෑමනේ. ඒවා කෑවම පෙනහළු හරි සන්තෝෂයෙන් වැඩ කරනවා. මිරිස් කනවා, බදපු මිරිස් කරලා කනවා, කොච්චි කරලා කනවා, සැරට උයපුවා, ඒ ඔක්කොම කාලා දානවා. හරි දැවිල්ලයි ඔක්කොම කාලා දානවා. සැර කාටද ඕනේ? හදවතට. සැර කෑවම හදවත හොඳට වැඩ කරනවා. මිරිස් නැත්තම් හදවත ඒම නිදා ගන්නවා. ඒකයි සීතල කාලේ වැඩිපුර සැරට කෑම ඉල්ලන්නේ. ඒ හදවතට ඉල්ලන්නේ, අපට නෙමෙයි. එතකොට ඇතුළට ගිහිල්ලා බලනකොට අක්මාව පීකුදු තියෙනවා. පීකුදු මොන වලින්ද වැඩ කරන්නේ? ඇඹුල් වලින්. ඒකයි අර බඩේ කුසේ බබාලා ඉන්න කාලේ අම්මලා ඒ බබා හදන්න පායි. එයාව සම්පූර්ණ හදන්නේ කවුද? අක්මාව. අක්මාව වැඩිපුර වේශන නිසා අර ඉන්න කුසේ ඉන්න දරුවාගේ ඇඟිලි හදන්න ඕනේ, නියපොතු හදන්න ඕනේ, දත් හදන්න ඕනේ, ඇස් හදන්න ඕනේ. මේ ගොඩාක් වැඩ තියෙනකොට අක්මාව වැඩිපුර වැඩ කරනවා. එතකොට එයාට වැඩ කරන්න ඇඹුල් දෙන්න ඕනේ. අඹ ගාත් දැක්කම තක් ගාල නැවතුනා. අඹ ගාත් තියෙනවා. අඹ ගෙඩියක් දෙන්න ඕනේ. එතකොට තමයි යන්නේ. ඇයි? ඇඹුල් තියෙන තැඹලේ නැවතිනවා. අනිත් තැඹල නැවතින්නේ ඇයි? ඒ ඇඹුල් වලට කැමති නෙමෙයි. එයාගේ ඒ අක්මාව වැඩිපුර වැඩ කරන නිසා ඇඹුල් වැඩිපුර ඕනේ යාට. ඇඹුල් වැඩිපුර දුන්නාම එයාගේ අක්මාව හොඳට වැඩ කරනවා. අර කුසේ බබා හොඳට නිර්මාණය. එතකොට දැන් බබා හැදිලා තින්නේ මොන වලින්ද? ඇඹුල් ආයෝජනය කරලා අක්මාවෙන් නිර්මාණය කරපු නිසා. පැහැදිලිද පුතා? එතකොට වකුගඩු මොන වලින්ද වැඩ කරන්නේ? ලුණු වලින්. ලුණු තිබුණා තමයි වකුගඩු වැඩ කරන්නේ. වකුගඩු ක්‍රියාත්මක අඩු නම් ලුණු ටිකක් වැඩියෙන් ගත්තාම, අයිඩින් මිශ්‍ර ලුණු ටිකක් ගත්තාම, ලුණු ටිකක් වැඩිපුර දිය කරලා බිව්වාම වකුගඩු හොඳට වැඩ. එහෙනම් වකුගඩු වල සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ලුණු රස වලින් තමයි පාලනය කරන්නේ. අග්නියාසය කියලා එකක් තියෙනවා, පැන්ක්‍රියාස් කාපාට එකක් තියෙනවා. ඒක වැඩ කරන්නේ මොනවද? සීනි වලින්. සීනි වලින්. එතකොට මේ ලේ ධාතුව තුළ මේ සියලෝම ද්‍රව්‍ය ටික අරගෙන එකක් තවස්සටකට ඇලවෙන්නේ නැතුව නඩත්තු කරන්නේ කාට වලින්? එතකොට මේ කියන සියලුම රස වර්ග 6 මුළු සර්වාංගය පුරාවටම මේක ගෙනියනවා. එතකොට මේ ඉන්ද්‍රියන් තුලින් ගෙනියනකොට දැන් පෙනාල වලට ඔක්සිජන් හම්බුනා. මෙයා මොනවද කරන්නේ? ඔක්සිජන් වල තියෙන පුතා හොඳ ඒවා නරක ඒවා කියලා. හොඳට ජීර්ණය වුණොත් එයා ජීර්ණයේ වෙච්ච ඔක්සිජන් ඉන්සුලින් දීලා තියා ගන්නවා. පෙනාල වල ඉන්සුලින් එකක් තියෙනවා. හොඳට ජීර්ණ වෙච්ච මිරිස් නම් අදවත ගත්තා, එයාට ඉන්සුලින් දුන්නා, තියා ගත්තා. පස්සේ වැඩට ගන්න. අක්මාවට ඇඹුල් යනවනේ. ඒක හොඳට ජීර්ණ වෙච්ච එකක් නම් ඉන්සුලින් දුන්නා අරන් තියාගත්තා. අග්නියාසයට සීනි යනවනේ. හොඳට ජීර්ණ වෙච්ච සීනි නම් ඉන්සුලින් දුන්නා අරන් තියාගත්තා. ඇඹුල් යනවනේ වකුගඩු වලට. ඒක ජීර්ණ වෙච්ච එකක් නම් ඉන්සුලින් දුන්නා අරන් තියාගත්තා. දැන් මේගොල්ලෝ ඔක්කොම තම තමන්ට අවශ්‍ය දේවල් අරන් තියා ගන්නවා. පස්සේ කාලේ මුළු කයතම මේ හයම ඕනේ අවශ්‍ය ලාභ වැඩට ගන්න. එතකොට තව දැන් අපට ප්‍රශ්නයක් ඇති වුණා. මේ කායાનුපස්සන විශේෂ දෙයක් තමයි මේ ජීර්ණයේ වෙච්ච දේවල්. ජීර්ණේ නොවෙච්ච දේවල් කියලා වචන දෙකක් තියෙනවා. මොකද්ද මේ ජීර්ණය කියලා කියන්නේ? අණු වශයෙන් කැඩිලා කෙලවලින් තෙමිලා එසියවල වලින් තැම්බිලා තිබුණ තියා ජීර්ණයි. කොහමද? අණු වශයෙන් කැඩිලා කෙලවලින් තෙමිලා අණු වලින් වෙන් වෙලා හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එන HCl වලින් තැම්බිලා මෙන්න මේ කියන ගුණය තිබුණොත් ඒගොල්ලන්ට අපි කියනවා ජීර්ණේ වෙලා කියලා. එක අතින් වාහනේ හෙලවගෙන මේ අතින් කනවා. කනකොටත් ඕම වඩාගෙන ඉන්නේ. ඕම ගියාම දැන් ඇපෙනවද? නෑ. අයියමයි ඕමනේ කන්නේ. වාහනේ කෙලවන්න. ඇපෙන්නේ නෑ. ඇපෙන්නේ නැත්නම් මේක තෙමෙන්නේ නෑ කෙලවලින්. තෙමුන්නේ නැත්නම් HCl වලින් හරියට තැම්බෙන්නේ නෑ. අණු වලට කැඩෙන්නේ නැහැ. එතකොට දැන් මොකද නේ? අජීර්ණ වෙච්ච කෑම තමයි ශරීරගත වෙන්නේ. ටීවී බල බල හා දැන් මාරෝඩ අර මොනවා වෙයිද නැහැ. හරිය බල බල අර අවුමිරිසුත් කාලා. ඒකේ තියෙන කරපිංචක් කාලා. පස්සේ බලන කෝප්පේ කැල්ලකුත් නැහැ. කෝප්පේ තපලයි. අය අර අතුර ගන්නකොට තරහට අපලා. බලනකොට අර පොලොස් කියලා ඇවිල්ලා තියෙන බලන කෝප්පේ කැල්ලකුත් කාලා. එහෙනම් අපි ටීවී බල බල කනකොට හරියට මේක හපන්නේ නැහැ. කල්පනාවක් නැතුව හපනවා. වෙන කල්පනාවෙන් අපනවා. පත්තර බලාගෙන මෙන්න කෑම කනවා. කෑම කාලා ඉවරලා බලනකොට කෑම ටික කාලා ළඟ තිබිච්ච තනකොළක් කාලා. ඇයි? අල්ලනකොට කෝප්ප ළඟ තිබිච්ච තනකොළ තව ඒකත් කඩලා අරගෙන මොකද නේ කීර අදියට එන්නේ නැහැ කියලා කීර කියලා ඉතල කනවා. ඒතර පත්තර බලාගෙන කනවා, පොත් කියව කියව කනවා, ටීවී බලාගෙන කනවා, වාහනේ යනකොට වටපිට බල බල කනවා. දැන් මේම කෑවාම පුතා මේක කටේ විකන්නේ. බුදුහාමුදුර දේශනා කරනවා 32 වතාවක් විකන්න ඕනේ. 32 වතාවක් අපි විකනකොට මේ ආහාරය හොඩට කැඩිලා තෙමිලා පිඟිලා කෙලවලින් මේක සාතිකේ ලැබෙනවා පුතා. ඒක කියනවා SL සාතිකේ. මේගොල්ලෝ ජීර්ණය කරන්න සුදුසුයි. මේගොල්ලෝ කය තියාගන්න සුදුසුයි. මේගොල්ලෝ අපේ කයට බොහොම සුදුසුදායකයි, යෝග්‍යයි, ගැලපෙනවායි කියලා ඒගොල්ලෝ අනුමත කරනවා මේ කටේ මේක පිඟිලා තිබුණාම. ළමයි පොඩ්ඩක් නිස්සබ්ද කරන්න. එතකොට මේක කැඩිලා 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 පෙඟිලා 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 අණු වලට කැඩිලා මේක සම්පූර්ණ කෙලෙන් තැමුණාම පුතා හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එකෙන් තැම්බුණාම අණු වලට කැඩුනාම ඒ අවශෝෂණය වෙන සෑම අය භ්‍රමණය වෙන ඒවා මධ්‍යස්ථ භ්‍රමණය වෙන ඒවා ඉමින් භ්‍රමණය වෙන ඒවා ඔක්කොම තැම්පතුනාම ලේවලින් අරන් යනකොට අර කටි ටග්ගල අරන් අනේ හොඳට තැම්බිලා තියෙනවා ජීර්ණ වෙච්ච කටි ඉන්සුලින් දුන්නා තියාගත්තා. ඉන්සුලින් කියන්නේ මොනවද? ඒක අග්න්‍යාසී තියෙන එකක් නෙමෙයි. අපි කියන අග්න්‍යාසී ඉන්සුලින්පත් නෑ. හැම ඉන්ද්‍රියක්ම ඇදිලා තියෙන සෛලවලින්නේ. ඒ හැම සෛලයක්ම භ්‍රමණය වෙනවා නම් භ්‍රමණය වෙන නිසා මේකේ වායුවක් වෙනවනේ පෑන් එකේ. ඒ වගේ එකකින් දියරයක් ගලන්නේ නැද්ද? ඇස්වලින් දියරයක් ගලන්නේ නැද්ද? ඇයි පුතා උටු කඳු වෙන්නේ? කඳු වෙනව නේද? ඒ වගේ මේ සෑම ඉන්ද්‍රියක් තුලින්ම දියරයක් ගලනවා. ටිකක් කළා හෝම හෝම තියාන මෙන් බලනකොට මේ පොඩි කුහිරයක් එනයි. මේවලත් ඒක තියෙනවා. එන මේ සෑම සෛලයක් තුළින්ම දියරයක් ගලනවා පුතා. එතකොට මේ සෑම සෛලයකින්ම දියරයක් ගලන නිසා හැම ඉන්ද්‍රියකටම දැන් බලන්න එකක් වශයෙන් තිබුණත් මොකද්ද සෛලයක්. කීපයක් එකතු වුණොත් ටිෂු එකක්. ටිෂු කීපයක් එකතු වුණොත් ඕගන් එකක්. ඕගන් කීපයක් එකතු වුණොත් පොඩි බබා. දැන් දැදිලද කොහොමද දැදිලද කියන්නේ? එතකොට ඕගන් වලට වෙන් කරලා පොඩි බබා නෑ ඕගන්. නැවත වෙන් කර ටිෂු. නැවත වෙන් කර සෛල. නෑ. අණු ටිකක් තියෙනවා, දුහුලි ටිකක් තියෙනවා. සෛල වෙන් කරුවොත් නැවත ඒක DNA RNA වලට කැඩෙනවා. DNA RNA වලට වෙන් කරුවාම ඒක නැවත ග්ලූකෝස් වලට කැඩෙනවා. ග්ලූකෝස් වෙන් කරාම ඒක ජීන් වලට කැඩෙනවා. ජාන වලට කැඩෙනවා. ජාන වෙන් කරාම පරමාණු වලට කැඩෙනවා. පරමාණු වලට වෙන් කරාම මොකවත් නෑ. පරමාණු කියලා කියන්නේ ইনফরমේෂන්, තොරතුරු. එහෙනම් තොරතුරු තනි තනියම සියුම් ලෙස කඩුවා මොකවත් නැහැ. එතකොට කවුරුත් ඉන්නවද? නැහැ. ලෝකෙ මොකවත් නැහැ. එතකොට පුතා මේ ඉන්ද්‍රියන් වලට මේ ජීර්ණය වෙන ක්‍රමවේදී ඉතල දැනගන්න ඕනේ අපේ ස්නායු වල ඉන්ද්‍රියන් වල අස්ථි වල තියෙන ප්‍රශ්නේ විසඳන්න. දැන් ඇටකටු රිදෙනවා ආතරයිටිස්. දිය වෙනවා. හැබැයි මේක හැදෙන්නේ නැහැ. මොකද්ද මේකට තියෙන ප්‍රශ්නේ කියලා බැලුවාම කන කෑම වල කැල්සියම් තියෙනවා. සුදු ආහාර තියෙන රාබෝ අර ගෝවා වල අර සුදු දණ්ඩ ඒ ඔක්කොම කැල්සියම්. එතකොට මේ සුදු ආහාර ගත්තම කැල්සියම් තියෙනවා. හැබැයි ආතරයිටිස් හොඳ වෙන්නේ නැහැ. හැබැයි පොඩි කාලේ ආතරයිටිස් තිබුණාද? නැහැ. එතකොට දිය වැඩියාව තිබුණාද? නැහැ. කොලෙස්ටරෝල් තිබුණාද? නැහැ. ඇයි? ඇයි පොඩි කාලේ තිබුණ නැත්තේ? පොඩි කාලේ කුසේ ඉන්නකොට අම්මා මේවා විකලා කාලා අම්මගේ ඇස්සියල් වලින් මේක හොඳට තැම්බිලා ජීර්ණය වෙච්ච ටික ශරීරගත වෙලා ලේවලට ගිහිල්ලා ප්‍රධාන නාලිකාවකින් ඇවිල්ලා පුඩි බබාට ඇතුල් වෙනවා. එතකොට ඒ ඇතුල් වෙන හැම කෑම එකක් මේ රස වර්ග 6ක්ම ජීර්ණේ වෙලා ඇතුල් වෙන නිසා පොඩි කාලේ සේරම ප්‍රශ්න තිබුණ නැහැ. දැන් ලොකු වුණාට පස්සේ කාර්ය බහුලයිනේ. බැයි 20ක් උතර වැඩ තිනව. ප්‍රශ්න ගොඩ කෑම කන්න වෙලාවක් නැහැ. එක අතින් ටයිප් කර කර කෑම කන්නේ. බන්ස් කෙලිය අපන්නේ. ඕම කකා වැඩ කරනකොට කාර්ය බහුල තංශ දැන් විකන්නේ නැහැ. විකන්න වෙලාවක් නැහැ. ඒ නිසා අර පුංචි කාලේ තිබිච්ච කිමිකල් ಜಾති රසායනික ද්‍රව්‍ය මේ කයේ තිබිච්ච දේවල් දැන් එක එක අඩු වෙන්න පටන් ගන්නවා. ඇයි? අපි ගන්න කෑමවල වේගය වැඩි නිසා, ඒ කෑමවල ප්‍රමවේදයේ තියෙන අවුල්කම් නිසා ඒව හරියට ජීර්ණ වෙන්නේ නැහැ. වෙන්නේ නිසා එදා කැල්සියම් තිබුණා, ඒක හොඳට ජීර්ණ වෙච්ච කැල්සියම් වශයෙන් තිබුණා. අදත් කැල්සියම් තිබුණා, අජීර්ණ කැල්සියම්. අජීර්ණ කැල්සියම් ඉක්මනට විනාශ වෙනවා. ඒකට ආයුෂ නැහැ. දැන් ලේ වල ආයුෂ කොච්චරද පුතා? රතුරු දිරාණු නේද? RBC red blood cell. එතකොට මේ RBC කියලා කියන රතුරු දිරාණු ආවිස දින 120යි. දින 120ක් වෙනකම් එයා ඒමම ඉන්නවා. එතකොට දැන් අපේ කය හැදෙන්නේ කොහමද? කෑම කෑවම දැන් පොඩි බබා පුංචි කාලේ කොච්චරද? පොඩ්ඩයිනේ පොඩ්ඩම නේද? පොඩි බෑග් එකකට දාගෙන කරේ තියන්න යන්න පුළුවන්. දැන් එහෙම යන්න බෑනේ. එකගෙන යන්න එපා. තවත් ලොකුනම බෑ. ඔයා වෙනම සීට් එකක් ඕනේ. ලොකු කෙනෙක්නේ. ඇයි මේ මොලොකු වෙන්නේ? කෑම කනකොට කෑම ගිල ආමාශයට ගිහිල්ලා අණු වලට කැඩිලා ඒක ලේ වලට එකතු වෙලා ඉසෙල්ලාම යා ලේ බවට පත් වෙනවා. ඉතින් අණු ලේ බවට පත් වෙනවා. එතකොට අපි ඒකට කියනවා රුධිරය කියලා කියනවා. ලේ. ලේ මිදුනාම මොනවද හැදෙන්නේ පුතා? පටි කැදෙනවා. එතකොට ලේ වලින් පටි කැදිලා මොනවද හැදෙන්නේ පුතා? මස් හැදෙනවා. ලේ මස් බවට පත් වෙනවා. කෙටිම උත්තරේ. එතකොට ලේ ටික මස් වෙනවා. මස් මිදුනා මොනවද වෙන්නේ? තෙල් වෙනවා පුතා. මස් මිදිලා තමයි තෙල් ලැබෙන්නේ. නිකන් තෙල් ලැබෙන්නේ නැහැ. ඒක මස් මිදුනාම තෙල් ලැබෙනවා. තෙල් මිදුනාම අස්ති හැදෙනවා. ඇටකටු හැදෙනවා. තෙල් වලින් හැදෙන්නේ. එතකොට අස්ති මිදුනාම ඇට මිදුළු හැදෙනවා. ඇට මිදුළු මිදුනාම ඇඟේ ශක්තිය හැදෙනවා. ඒ ශක්තියෙන් තමයි අම්මා තාත්තා දෙක තර්ක කරන්නේ, ඉස්කෝලේ යන්නේ, කෑම කන්නේ, උඩ පල්න්නේ, බල්ටි ගන්නේ. ඒ ඔක්කොමට ශක්තිය ඒකෙන් තමයි ආයෝජනය වෙන්නේ. එතකොට පුතා දැන් අපේ ආහාරය ගත්තාම ඒ ආහාර ගිල්ල ආමාශයට ගිල්ල තැඹුණාම ඒ ආමාශයට ගිය ආහාරේ ලේ වෙලා ඒ ලේ වලින් මස් හැදිලා මස් වලින් තෙල් ලැබිලා තෙල් මිදිලා අස්ති හැදිලා අස්ති මිදිලා හැට මිදුළු හැදිලා ඒ හැට මිදුළු ශක්තිය වෙලා දැන් අපි ජීවත් වෙලා ඉන්නවාය කියන සංකල්පයකුත් ඇදෙයි. පේනවා, ඇහෙනවා, දැනෙනවා, අඟිනවනේ. එන්න මං කියන මං තාම පණ තින මටයි අර ප්‍රාණ ශක්තිය අරකින් ලැබිලා. එතකොට මේ ආහාර ටික හරියට විකලා එක පොඩි කරලා එක කයට අනුවසයෙන් සූදානම් කරලා දුන්නාම දැන් අග්නියාසය ගන්න මොනවද එයා ගන්න? අග්නියාසය සීනි. එයාට අයිති සීනි. අග්නියාසය සීනි විතර ගන්න වෙන. අර කෝචි යනකොට දැන් රාගම බයින්ඩකින් එක නා මර්ධානේ බයින්නවද? ඊටු ටික බයින් යන්න එපා. එහෙම බයින්නේ නැහැ. එයා හරියටම රාගමෙන් බයින්නේ. නිින්ද ගියා කියලා ගම්පහෙන් බයින්නවද? ආයි බයින් යන්න එපා. එයා හරියට රාගමෙන් බයින්නවා. එතකොට මේ ලේවල මේකින සේරම ටික ගියාට ඒගොල්ලන්ගේ ඒ අවශ්‍ය ස්ටේෂන් එක යනකොට ටක් ගාලා නවතිනවා. සීනි දන්නවා අපි ස්ටේෂන් එක කොයිද? රාගමද? නෑ. සීනි වල ස්ටේෂන් එක තමයි අග්නියාසය. අග්නියාසයට එනකොට ඒගොල්ලෝ කින ජීර්ණ වෙච්ච කට්ටියක් ආවා කියලා බයින්න 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 ටක් ගාලා අර කට්ටුකම දැස්සාම අර අග්නියාසය අනුගමණය වෙන නිසා ධීරයට ඇදෙනවනේ. ඒ ධීරයෙන් ඒගොල්ලෝ උතා ගන්නවා. ඉන්සුලින් ලැබුණා. එතකොට දැන් පුතා පොඩි සල්ලි තියෙන පුතා ළඟ රුපියල් 1000ක් තියෙනවා. දැන් ගෙනියන්න පුළුවන්ද? ඇයි? බර වැඩි. පුතා මොනවද කරන්නේ? 2000ක් තියෙනනේ. කාසි 2000ම දීලා දුන්නාම මුදලාලිට මුදලාලි කියන 504ක් දෙන්නද? 4ක් දෙන්න. දැන් තියාගන්න ලේසි. 514ක්නේ. අරක මල්ල කරේ තියන්න යන්නද? තරම් බලන් ගල අර අලියා එනවා වගේ සද්දනේ පාරේ. එතකොට දැන් 514ක් දෙනවා. තාත්තට කියලා දුන්න තාත්තේ මට මේක 4ක්නේ. කරදරයි. දෙන්නක පුතාට තාත්තද 10 දෙකක් දෙනවා. දැන් දෙකයි. අතර දෙක වුණා. අම්මට කියලා කියලා අම්මේ කොළ දෙකක් මට කරදර. දෙන්නක පුතේ 2000 කොළයක් දෙනවා. දැන් කීයක් තියෙනවා? හැබැයි ඒ 2000 කොළේ අරන් ගිල්ල බැංකුවට දීලා රුපියල් 1000 දෙන්න කිව්වොත් කීයක් දෙනවද? 2000ක් දෙනවා යා. ඒ වගේ ක්‍රමයක් අයේ තියෙනවා පුතා. ග්ලූකෝස් අණු 10ක් යනකොට අර 10 තියාගන්න බෑනේ. ටක්කල් එකතු කළා එකක් කරනවා. 50 කරනකොට 50 හැල්ලුවා ඉන්සියුලින් එකෙන් එතුවා එකක් කෙරුවා. 100ක් කරනකොට ඉන්සියුලින් එකෙන් එතුවා එකක් කරා. ඒකට ග්ලූකෝස් කියන්නේ නැහැ. ග්ලයිකෝජන්. ග්ලයි කියලා කියන්නේ ටක් වෙනවා එකතුනා. ග්ලූකෝස් වල එකතුවක්. ග්ලූකෝස් වල සංගණනයක්. ග්ලූකෝස් වල පොකුරක්. දැන් අපි මිදි කියලා කියනවා. මිදි කියන්නේ මාත් පුතා එකක්නේ. එකක් ගත්තා මිදි. ඕම ලොකුවට එකක් එල්ලෙනවා. මිදි වල්ල. අන්න මිදි වල්ල වාගේ තමයි ග්ලූකෝස් වල්ල මේක. ග්ලූකෝස් පොකුරක්. ඇයි අර එක එක දෙනාවම සෛල ඇතුළේ පැක් කරන්න බෑ යත. ගොඩාක් තිනවනේ. ඇයි අපි තින් කැවිලි කනවා. එතකොට මේ බෙරළු කනවා, ටොපි කනවා, චුයින්ගම් කනවා. දැරියලාවත් අවුරුද්දට ගැවුම් හදනකොට ගැවුම් ගෙඩිය සාක්වේ තිනවනවා. ඇංගිල කන්න කොට්ටයට ගැවුම් ගෙඩිය තිනවනවා. ඉන්නින්තරේ ඔළුව තියන් ඉදි බානකොට ගැවුම් කනවා යටි. ওই විදිහට මේ සීනි හැමදේම කනකොට පුතා. මේ විදිහට දැන් සීනි පැක් කරන්න බෑනේ කයි. එතකොට ඒගොල්ලෝ 100ක් කරනකොට 100 එහෙම ගත්තා 100 කොලේට මාරු කළා. ඒ ග්ලූකෝස් 100 ගත්තා එකකට කරාම ඒක තමයි පැක්ුණානේ ග්ලයි වුණා ග්ලයිකෝජන් කියලා ටක් ගාලා රය වෙනවා තියාගන්න එකක් හැබැයි ඒක නැවත දිගහැරියෝ 100ක් තියෙනවා ඔය වගේ 500 කෑලි 100 කෑලි 50 කෑලි 20 කෑලි 5 කෑලි 3 කෑලි 2 කෑලි කියලා ඔක්කොම ටික පැක් කරලා තියාගන්න තාත්තා පොඩ්ඩක් වැඩක් දුන්නා පොඩි බබාට හරියට තරහා ගියා මම කරන්නේ නැතුව පොත අල්ලලා විසි කළා අම්මට තරිය තරහදී අම්මගේ එහෙම කරනවා පොත විසි කළාද නෑ මම කරන්නේ අම්මට තරහදී අම්මත් පාරක් ගව වේවල කෑම දෙන්නේ නෑද කාමරේට දාලා වැව්වා දැන් පුතා මැරෙනවද නෑ ඇයි අර ඇංගිල කාපු පැණිවලලු කැවුම් ඒ ඔක්කොම අර ගයිකෝජන් වල තියෙන ඒවා කයේ තියෙනවා තව දවස් 10කට කෑම තියෙනවා ඒකට බඩගිනි හැදෙනකොට HCl හැදෙනවනේ HCl හැදෙනකොට අර HCl වල උමාලයක් හැදෙනවා දැන් වතුර තම්බනකොට උමාලයක් යන්නේ ඒ වගේ මේ HCl එක බාමාසයේ තැම්බෙනකොට උමාලයක් ගිහිල්ලා අර සෛල වලට යනකොට අර සෛල වලින් සිග්නල් එක දෙනක් කලබල වෙන්න බා බඩ තිනවා. පණිවල් වලින් අපි ගත්තේවා තිනවා. ඩග්ගල ඒගොල්ල කියනවා අනේ දෙන්න දැන් අපිට කෑම නැහැ. අපිට ඇඟේ ග්ලූකෝස් නැහැ අපිට ජීවත් වෙන්න කිව්වම අර ග්ලයිකෝජන් ටික ඩග්ගල ලේවලට මුදාරිනවා. 100 එකක් මුදාරියාම එකයි මුදාරිනේ. ඒක එහෙම ස්ප්‍රෙඩ් වෙලා 100 බවට පත් වෙනවා. තව එකක් දැම්ම මේක 500යි. 500 එක කළානේ. අරක දැම්මම ආයි 500 වෙනවා. ආය අර කට්ටියකම කරකිලා ගිලා අර සෛල වලට ග්ලූකෝස් ලැබෙනවා. එතකොට ඒ කට්ටියට ලුණු ලැබෙනවා, ඇඹුල් ලැබෙනවා, ඒගොල්ලන්ට මේ මිරිස් රස ලැබෙනවා, ඔක්සිජන් ලැබෙනවා. අර ඔක්කොම ආපහු ලැබෙන්න පටන් ගන්නවා. බලන අවස්ථල පුතා වාඩි වෙලා ඉන්නවා. ගාණක්වත් නැහැ. නෝ දවසම බඩගින්නේ තියලා ගාණක් නැහැනේ. ගාණක් නැහැනේ. එයාගේ අඟේ කැම තියෙනවා දවස් 10කට. එහෙනම් මේ විදිහට පුතා මේ කය තැම්පත් කරලා ඒවා නැවත නැවත අරගෙන මේ කය ක්‍රියාත්මක මේක තමයි මේ කය තුල තියෙන විද්‍යාව. දැන් ප්‍රශ්නයක් තියෙනවා පුතා පුංචි කාලේ නැති දේවල් දැන් අපිට වෙලා තිනයි අපේ ලේවලින්නේ තොරතුරු යන්නේ වැඩිපුරම ලේ තින්නේ කොයිද කකුලේද මොලේද මොලේ ඇයි මොලේට වැඩිපුර ලේ තැම්පත් වෙන්න ඕනේ මොලෙන් තමයි සම්පූර්ණ පද්ධති ක්‍රියාත්මක කරන්නේ. තාත්තගේ වැඩපොළට ගියාම සර්වර් කියලා එකක් තියෙනවා පුතා. ඒකෙන් තමයි අර කම්පියුටර් ඔක්කොම පාලනය කරන්නේ. අර කම්පියුටර් පොලේ ගැවුවා රිසි කළා මොකුත් පාස් නැහැ. අලුත් එකක් මේව කළා. එයාගේ අර රාසංකේ දුන්නාකම ඇතුලේ තියෙන ඒ ටික ඔක්කොම ආයි පෙන්නනවා. මොකුත් පාස් නැහැ. ඒතකොට මේ මොලෙන් තමයි මේ ඔක්කොම ටික පාලනය කරන්නේ. මෙතන කැපුණ ගමන් ටක්ගල පණීඩ යනවා මොලේට කැපුණ පාස් නැහැ. ඕ මෙන්න ටක්ගල ලේ ටික අදවතට පණීඩ දෙනවා පීඩනය වැඩි කරන්න කියලා. ඒතර අදවති ස්පන්දන වේගය වැඩි කරනවා. අදවති ස්පන්දන වේගය වැඩි වෙනකොට මෙතන ලේන ප්‍රමාණය වැඩි. ලේ වැඩිපුර ආවම වැඩිපුර මිදෙනවා. ටක් ගාලා අර සෛල ඔක්කොම හා කරනවා. ආ කරලා එයා පැච් එක වාලා දාලා කියනවා හරි තිබිච්ච විදිහට නැදුවා. එතකොට අපේ කයේ මොනාරි ප්‍රශ්නයක් වුණාම මුළු සර්වාංගෙම තියෙන සියලුම සෛල ටිකයි ඒ සෛල හැදෙන ටිෂු ටිකයි ඒ ටිෂු වලට අදාළ ඉන්ද්‍රියන් ටිකයි ඒ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය ඔක්කොම සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන මොලේ. එයා තුල තමයි අර සර්වර් යන්ත්‍රය වගේ සේරම දත්ත ටික යාළම තියෙන්නේ. කකුල කඩනම එයා දන්න මේක කැඩිලා. ටක්ගල පණිවිඩ දෙන අත්ති වලට වැඩිපුර කැල්සියම් ගන්න කියලා. එතකොට HCl එක හැදෙනකොටම ඒ HCl වල තියෙන වාත පිත සෙම හැදෙන්නේ කොහොමද? කයේ තියෙන එකනේ. කයේ තියෙන වාතින්, කයේ තියෙන පිතින්, කයේ තියෙන සෙමෙන්. ඒක ගන්නකොට අර වාත පිත සෙම වල අණු වල න්‍යාස්ටි වල තියෙන කැල්සියම් අඩු වෙලා තියෙන කකුල කැඩිලා තින්නේ. ඒ නිසා කැල්සියම් වැඩිපුර ඕනේ. එතකොට ඒ HCl එකෙන් වැඩිපුර ඇටම් කඩනකොට අණු කඩනකොට කැල්සියම් වැඩිපුර කඩනවා. ඇයි? අර HCl එක හැදෙනකොට ඒකේ න්‍යාස්ටිය තියෙනවා කැල්සියම් වැඩිපුර කඩන්න අපිට කැල්සියම් වැඩිපුර ඕනේ. කැල්සියම් වැඩිපුර දුන්නාම කවුරුත් කැල්සියම් ගන්න. ඇයි? කැල්සියම් වලට අයිතිකාරය කවුද? අස්ති. අස්ති වලට ලේ යනකොට ටක් ටක් ගාලේ උරාගෙන අර කහ කරනවා. ඒකයි කකුල් අතපය කඩුනාම වැඩිපුර කිරි ಜಾති, ඒ බටර් ಜಾති, කැල්සියම් වැඩිපුර දේවල් දුන්නාම මාස 3න්දී සම්පූර්ණ වෙන එක මාසින් එනවා. අයි වෙනවා. එතකොට මේ කැල්සියම් ධාතු අරගෙන හදනවා. දැන් පුතා ප්‍රශ්නයක් තියෙනවා. ද පොඩි කාලේ ඉපදෙනකොට අමම හොඳට ඉපදෙනවනේ. හරි පුතා පොඩි කාලේ හොඳට ඉපදෙන. එහෙම ගමුක අපි. හොඳ පැත්ත ගමුක අපි. ප්ලස් එක ගමු. මයිනස් එක අතහැරලා. පොඩි කාලේ හොඳට ඉපදෙනවා. කාලයක් යනකොට ඔහොම එකක් වෙලා අංක භාගයලා. ඔහොම ඉන්නවා. ඇයි ඇඟිලි අඩු කරන්න බෑ. ඔහොම ඉන්නවා යා. දැන් ඇයි යාට අංක භාගය ඇතිනේ කියලා බැලුවාම අංක භාගෙන්නේ මේ ප්‍රශ්නේ. කාලයක් ඉන්නකොට යාට ඇස් දෙන්නේ නැතු වෙනවා. ඔහොම බලනවා. අර බෝතල් වල අඩි තින ඒ වගේ ලොකු දෙකක් දාලා බැලුවාම අම්මා ඔක්කොම බයයි යා බලන්නේ. එයා බලනකොට භූතයෙක් වගේ නිකන් ලොකු දෙකක් නේ දාගෙන නැත් වලට. එහෙම ඉන්නවා. සමහර කට්ටිය ගොත ගන්නවා. පුංචි කාලේ හොඳට කතා කළා. දැන් ගොත ගන්නවා. සමහර කට්ටිය පුතා පුංචි කාලේ උගත කන් නැනවා. දැන් මොකක්ද දන්නේ දැන් කන් නැහින්නේ. කන් බෙරේ මොනරි වෙලා හරි කන් අඩි පැලිලා හරි මොනරි දෝෂයක් වෙලා. ඒ වගේ කාලයකින් අපිට පුංචි කාලේ නැති ප්‍රශ්නයක් එනවයි කියලා කියන්නේ පුතා ප්‍රශ්නේ නෙමෙයි එතන තියෙන ගැටලුව. පුංචි කාලේ මොකද්ද එකක් තිබුණා. පුංචි කාලේ පුතා දැන් දවසකට සයිල මිලියන ගණන් කෝටි ගණන් මැරෙනවා. දැන් පොඩි කට්ටිය ගොඩාක් දඟලනවා නම් ඒකේ වියවකින් නැත්තම් සයිල කීයක් විතර මැරෙනවා කෝටියක් විතර මැරෙනවා. තැලෙනවා කැඩෙනවා පොඩි වෙනවා. එහෙම ඒ ඔක්කොම ටික රැයට මොකද කරන්නේ? ඒ ඔක්කොම ගලවනවා. අපේ ලේ ගිහිල්ලා අර ඔක්කොම බෙසරක වැඩි කරලා ලේ ගමන වැඩි කරලා ඉස්සෙල්ලා මොනවද කරන්නේ? පුතාට සිග්නල් එකක් දෙනවා. නිදි මත එන්න සිග්නල් එකක් දෙනවා. ATP කියලා මෙතන හෝමෝන් එකක් තියෙනවා. පීනියල් දන්තිය. ඒකට මොළෙන් සිග්නල් එකක් දෙනවා. දැන් සයිල ලක්ෂ ගානක් මැරිලා. මේක රිකවර් කරන්න ඕනේ. එන්නේ නිදි කරන්න ඕනේ චක්කලයකට සිග්නල් දුන්නම ඒකෙන් හෝමෝන් එකක් ඇදෙනවා. ඒ හෝමෝන් එක ඇදිච්ච ගමන් එහෙම ආංචින ඔඩොක්කේම නිදි. තාත්තා කියනවා බලන්නකො මෙතනම නිදි ඇඳට දාමු. ඇඳට දැම්මම හෝමෝන් නිදි. නිදාගත්තට පස්සේ අදවතට සිග්නල් එක දෙනවා ප්‍රෙෂර් එක වැඩි කරන්න කියලා. ඇයි අර කැඩිච්ච සයිලොකම අස්කරන්න එපා. ඒතර අදවත අයියෙන් අයියේ නිස්පන්දනය වෙලා අර හැමතැනම ලේ වීදිලා ගිහලා අර ඔක්කොම ගලවනවා. අර කැඩිච්ච සයිල කැලිච්ච බල්ටි ගැව්වා අරේ වැදුනා බිත්ති යක්ුණා බිමට වැදුනා කකුල ඇනුණා අර ඔක්කොම ටික ගලවලා 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 ඔක්කොම ටික සුද්ධ කළා අලුත් ලේ ටික දීලා පට්ටි කැඩිලා අර සයිල ඔක්කොම අලුත් වෙනවා. උදේ පාන්දර නැගිට්ටාම පුදුම මේ ශක්තියක් තියෙන අලුත් වාගේ. ආයි බල්ටි ගාලා ආයි කරනාම ආයි වැය වෙනකොට මැරුණා වාගේ නිින්ද ගිහලා ආයි අර හදනවා. එහෙනම් දවස ගානේ හැමෝටම කෝටි ගාන සෛල මැරෙනවා. ඒ කෝටි ගාන සෛල හැමදාම නිින්දෙදි හදනවා. දැන් එදා තේම හද හද හිටියා. අවුරුදු 7 වෙනකන් 8 වෙනකන් හද හද හිටියා. ඒ ලේවල ඒ අවශ්‍ය සියලුම රසායනික ද්‍රව්‍ය කිමිකල් ටික හරියට තිබුණා. මොකද්ද එකක් දැන් හදු වෙලා. ඒ නිසා දැන් සෛල හදනකොට අර කිමිකල් එක නැහැ. හොඳම උදාහරණය තමයි තාත්තා පිටිකිලෝ එකක් දෙනවා අම්මට. රොටි හදන්න. අද රොටි කන්න ඕනේ අපට. ලුණු මිරිස් එක. අම්මා රොටි හදනවා. බලනකොට පුතා ලුණු නැහැ. ලුණු ඉවර වෙලා. ඒත් දැන් රොටි හදන්න කිව්වේ ලුණු සහිත රොටි හදන්න කිව්වේ නැහනේ. රොටිනේ හදන්න කිව්වා අම්මා දැන් රොටිනේ ඉන්න පුතේ හදන්නම් කියලා වල්ලා. ඒකේ තියෙන ඔක්කොම ටික දැම්මා ලුණු ටික දැම්මා අර ඔක්කොම දැම්මා වතුර දැම්මා ලස්සනට අද සුවඳේ බෑ. කටේ තිබ්බම මැටි ගුලියක් වගේ ලුණු නැහැ. දැන් කුස්සිය යම කදනකොට රොටි හදනකොට එකක් මොනාරි හඩු වුණොත් පුතා ඒ අඩුව කෑමවල තියෙනව නේද? එම නේද? දැන් ඔදි හදනවා. මිරිස් කුඩු නැහැ. දැන් මොන පාටද ඔද්ද? සුදු පාටයි. ඔද්ද සිල් අරගෙන පුතා. සුදු හැදලා. එයා සුදු පාටයි. ඒ වගේ මේ මොනවර එක කුයනකොට පියනකොට අඩු නම් ඒ අඩුව අර කෑම එකේ ව්‍යංජන එකේ තියෙනවා. ඒ වගේ තමයි අපේ කයෙන් පොටෑසියම් මෙච්චරක් දෙන්න, කැල්සියම් මෙච්චරක් දෙන්න, මේ මැග්නීසියම් මෙච්චරක් දෙන්න, අයර්න් මෙච්චරක් දෙන්න, විටමින් A, B, C, D මෙච්චරක් දෙන්න. එහෙම කියලා කිමිකල් ඔක්කොම අරගෙන යමක් හදනකොට මොනවර එකක් හඩු නම් මොනවාරි එක ජීර්ණ වෙලා නැත්තම් මොනවාරි අර નિયમિત ධාරිතාවේ නැත්තම් දැන් මොකද වෙන්න පුතා? ඒ හැදෙන සෛලය තුළ ඒ අඩුව තියෙනවා. එහෙනම් පුංචි කාලේ අපිට කෝටි ගණන් සෛල මැරුණා. අපේ කයේ තියෙන රසායනික ගුණ අරගෙන නැවත සෛලය හදුවා. හැබැයි එදා ඒ ඔක්කොම හරි තිබුණ නිසා ප්‍රශ්නේ තිබුණේ නැහැ. දැනුත් මැරෙනවා, දැනුත් ඇදෙනවා. හැබැයි අර අඩුව තියෙනවා. ඇස් පේන්නේ නැහැ අඩුයි. හැබැයි දැනුත් ඇස්වල සෛල මැරෙනවා. දැනුත් ඇස්වල සෛල ඇදෙනවා. හැබැයි පෙනීම හරියන්නේ නැහැ. ඇයි? එදා මොකද්ද එක පොඩි කාලේ තිබුණා එදා ඒක හැදුන හරියට. දැන් මොකද්ද කිමිකල් එක කඩු වෙලා. එහෙනම් අපේ කයේ තියෙන සියලුම ප්‍රශ්න වලට සියලුම රෝගී තත්යන් වලට සියලුම අඩුපාඩු වලට ප්‍රධාන හේතුව මොකද්ද? ලේවල. හොඳට අහගන්න පුතා. මේක තමයි වැදගත්ම එක. මේක තමයි මේක සාරාංශය. ලේවල ප්‍රමාණය අඩුවීම. ගුණත්වය අඩුවීම. ඒකට අදාළ සංඝටක රසායනික ගුණ ඒ ධාරිතාවෙන් නොතිබීම. මෙන්න මේ කියන කාරණාවල හේතුව නිසා තමයි අපි ලෙඩ වෙන්නේ, අපිට යම් යම් දෝෂ ඇති වෙන්නේ, කායික වශයෙන් ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට දැන් අපි හදන්න ඕනේ ඉන්ද්‍රිය නෙමෙයි. දතේ ප්‍රශ්න ඇතිනා, මූණේ ප්‍රශ්න ඇතිනා, අතේ ප්‍රශ්න ඇතිනා, කකුලේ ඒක හදන්නේ නැහැ අපි. ඒ ඔක්කොම සෛලනේ. එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. ස්නායු කියන්නේ සෛලනේ. ලේනාර කියන්නේ සෛලනේ, මක් කියන්නේ තිසු කියන්නේ ඔක්කොම සෛලනේ. එහෙනම් මේ ඔක්කොම සෛල ප්‍රශ්න නම් මේවා දවස ගානේ මැරෙනවා නම්, දවස ගානේ හැදෙනවා නම් දින 120 නම් ඕනම සෛලයක දින්න පුළුවන්. එහෙනම් සම්පූර්ණ මූණේ සෛල ඔක්කොම ඉන්නේ දින කීයද? 120යි. 120ට පස්සේ මේක අලුත් මූණක්. අදයි අලුත් මූණ හැදෙන්නේ අර රසායනික ගුණය අඩු වෙකින්නේ. ඒ නිසා අර අඩුවත් එක්කමයි නැවත හැදෙන්නේ. කලිනුත් පෙනීම අඩුයි, දැනුත් පෙනීම අඩුයි. කලිනුත් පොඩ්ඩක් ඇදේට තමයි ඇයෙන්නේ, දැනුත් ඇදේට තමයි ඇයෙන්නේ. හරියට හැයෙන්නේ නැහැ. ඇයි? අර සෛල නැවත දාස්වාරයක් හදන තඩක් නැහැ. අර නැති රසායනික ගුණය එකතු කරලා නැති නිසා අර අඩුව ඒ විදිහටම තියෙනවා. දැන් පුතා කියන්න ප්‍රශ්නේ තියෙන්නේ මූණේද, අතේද, කයේද, ලේවලද? ලේවල. එතකොට ලේවල යම් කිසි ගුණයක් අඩු නම් ඒකේ ධාරිතාව, ඒකේ තියෙන ක්වොන්ටිටි එක, කැපැසිටි එක අඩු නම්, ඒකේ තියෙන රසායනික ගුණවල ක්‍රියාකාරීත්වය වෙනසක් තියෙනවා නම් මේකින අඩුව හදන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලාම අපි හදන්නේ අතපය නෙමෙයි. පිළිකාව හදන්නේ නැහැ. පිළිකාව දැන් වැවෙන්නේ ඇයි? unwanted growth. අනවශ්‍ය වැඩිවීම. අනවශ්‍ය වැඩිවීම වැඩෙන්නේ ඇයි? ඒක නිසි ලෙස වඩන්න බැරි නිසා. එහෙනම් ඒ කාලෙම තිබුණ නැහනේ පිළිකාව දැන්නේ අර. එහෙනම් ඒ කාලේ තිබිච්ච මොකද්දෝ රසායනික ගුණයක් අපේ කය තුළ අනවශ්‍ය වර්ධනයක් ඇදෙන්නේ නැති වෙන්න පාලනය කරපු ගුණයක් තිබුණා. අද ඒ ගුණේ නැහැ. ඒ නිසා බඩ ඇතුලේ පිළිකා හදනවා, දත් ඇතුලේ පිළිකා හදනවා, හැම තැනම පිළිකා හදනවා, මේ ධනිස් ඇතුලේ පිළිකා හදනවා. එහෙනම් ඒ ගුණේ හැදුවා මොකද වෙන්නේ? එයා දන්නවා කයේ තියෙන කොටස් මෙච්චරයි, ටිසු මෙච්චරයි, අස්ථි මෙච්චරයි, ලේනාර මෙච්චරයි. 72000 නාර අක්ටි 302යි මේ වගේ. එයා ඒ ක්වොන්ටිටි ඔක්කොම දන්නවා. එයාලම ලිස්ට් එක තියෙනවා. ඇයි යන්නේ සර්වර් එක? එතකොට එයා ගණන් හදලා බලනකොට 32ක් තියෙනවනේ, ඉන්නේ 33ක් තියෙනවානේ. වහාම අයින් කරන්නේ කිමිකල් ටික තියෙනවා, ටග්ගලර පිළිකාවේ මූල බීජය අර ඇදෙන තැන ඒ සෛල ටික ඔක්කොම යා මරලා දානවා. අරක මැරුණාට පස්සේ ලේවලි පොඩ අයින් කරලා දවස් 120ක් යනකොට පිළිකාව එස්රේවල් නෑ පුතා. ස්ටේල් එක මස් දැල්ලා පාවු නිකන් අර මේ අබරල දැල්ලා පාවු ඕම තිබුණා. දැන් ඒක නැහැ. මොකද ලස්සන අර ඔක්කොම දී වෙලා ගියේ. එහෙනම් අපි පිළිකාව නිරෝගී කරන්නේ අර ඒ කාලේ පිළිකාව හැදෙන්නේ නැතුව තියෙන ගුණයක් තිබුණානේ, රසායනික ගුණයක් ඒවල. ඒක නැහැනේ. ඒක තමයි හදන්නේ. ඒක ඇදුවම මේ කාරියනවා. දැන් පුතා තව ප්‍රශ්නයක් තියෙනවා. එම්බ්‍රිසාව කියලා කියනවා නේද? මොකද ඒකට කියන්නේ? කෝල් කියලා කියනවා නේද? එම්බ්‍රිසාවට නා ඔටු එනවනම් ස්නීසිං, ස්නීසිං එනවා. එතකොට රනින් නෝස් කියලා කියන එකට ඔටු ගලනවා. මේ කියන අසනීප තත්ත්වයන් මොනවද පුතා? ඒ අසනීප තත්ත්වයන් වෙන මොකුත් නෙමෙයි. අපි ආස්වාස ප්‍රාස්වාස කරනවා නේද? උෂ්ම ගන්නවා නේද? උෂ්ම ගන්නකොට මොනවද යන්නේ? උලම්. උලම් වල මොනවද තියෙන්නේ? ඔක්සිජන් නෙමෙයි, වෙන මොනවද තියෙන්නේ? ඈ උලම් ගන්නකොට ඒ උලම් වල තියෙන විවිධ උලම් වර්ග, විවිධ වායු වර්ග. ඔක්සිජන් තියෙනවා, නයිට්‍රජන් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා, හීලියම් තියෙනවා, ලිතියම් තියෙනවා. ඔක්කොම කතන යකඩ කුඩු තියෙන්න පුළුවන්. ඇයි? මේ වායු ගෝලයේ හැම සංඝටනම පොඩ පොඩ ප්‍රතිශත වලින් තියෙනවා. එතකොට පුතා දැන් අපි උලම් ගන්නකොට, උෂ්ම ගන්නකොට මේකින් ඔක්කොම ටික ඕම හැදලා ගන්නවනේ. කය ගන්නෙ මොනවද? ඔක්සිජන් විතරයි. ඊටු ටික ගන්නෑ. එතකොට ඊටු ටික මොකද වෙනවද? එළියට තල්ලු කරනවා. හැබැයි එළියට තල්ලු කරනකොට පුතා ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ කය ඇතුලේ තෙතයි නේද? දැන් අපේ දැන් උඩ තියෙන සමවාගනේ ඇතුලේ සම්පූර්ණයෙන් තෙතයි. එතකොට මේ ගන්න උලම් හෝස් ගාලා ඇතුලට හැදලා ගත්තාම ඔක්සිජන් ටික සෛලෙන් ඇතුලට හැදලා ගන්නවා. ඉතුරු ටික කියලා වදින්න එපා. බිත්තියේ පෙනාලු වල බිත්තිවල වදින්න ඕන. වදිනකොට අර තෙතමණේට මේ වගේ හැලවෙනවා පුතා. කාබන් ඩයොක්සයිඩ්, කාබන්, එතකොට නයිට්‍රජන්, ඒ වගේ තියෙන ඔක්කොම ටික හැලවෙනවා. ඕම කාලයක් යනකොට පුතා දැන් මේවල මෙම ඇඳාම දූවිලි එනවනේ. සතිය දෙකක් යනකොට දූවිලි එනවනම් අවුරුද්ද දෙකක් උෂ්ම ගත්තාම කොච්චර එනවද? මේවා ගිහිල්ලා පෙනාලු වල හැලවිලා කාලයක් වෙනකොට දැන් පෙනාලු වලට හමාරි. විනාඩියකට තප්පර 60ක් තියෙනවා. උෂ්ම 15ක් ගන්නවා. උෂ්ම 15ට ලීටර් 4ක් ඔක්සිජන් ඕනේ කායට. නඩත්තු කරන්න. උදාහරණයක් වශයෙන් කයෙන් කයට වෙනස්. ලේ කොච්චරක් තියෙනවද පුතා කයේ? කයලේ බර නැන්නාම බර 12 එකක්. ඇයි? 120නේ. ආයෙත් 120. 120 10 බෙදුවාම කීයද? 12. එතකොට ලේ තියෙන්න ඕනේ කොච්චරද? 12 එකයි. කයේ බර, පුතාගේ බර නැන්නාම කොච්චර බර තියෙනවද? 120 නම් kilo tiyennone kiyeda 12ක් තියෙන්නone le le kilo 12ක් තියෙන. ඒක කයි බර 12න් එකක් තමයි ගන්න ඕනේ. එතකොට ආයස වලට අනුව මේ පෘථිවියේ තියෙන ආයස 120 නිසා අපේ රතුරුධිරාණු අපේ ලේ ධාතුවක ආයස දින 120යි. සුදුරුධිරාණු කියලා එකක් තියෙනවා මේක අපි කතා කරලේ නැහැ. ඒකට කියන WBC. මොකද white blood cell. ඒ WBC කියන රතුරුධිරාණු ආයස කීයද? දින 14යි. දින 14යි. එතකොට ඇස් වල සෛල වලට කාල්ෂයක් තියෙනවා. අදවතේ සෛල වලට අවුරුදු 7ක් තියෙනවා. අවුරුදු 7ක් වෙනකොට සම්පූර්ණ අදවතේ සෛල ඔක්කොම මැරිලා අලුතෙන් අදවත හැදෙනවා. ඇස් වලට අවුරුදු 3යි. අවුරුදු 3ෙන් ඔක්කොම ටික මැරිලා නැවත අලුතෙන් හැදෙනවා. එතකොට ඒ ඉන්ද්‍රිය වල තියෙන ධාරිතාවට අනුව ඒගොල්ල සම්පූර්ණම අලුතෙන් කාලය තීරණය වෙනයි. පෘථිවියේ ඩෙන්සිටි එකට අනුව නේද පෘථිවියේ භ්‍රමණ වේගය තීරණය වෙන්නේ. ඒකට අනුව නේද ආයස පීඩන්නේ මිලියන ගාන. ඒ වගේ මේ ඉන්ද්‍රියන් හැදෙනකොට, සෛල එකතු වෙනකොට, දිසු එකතු වෙනකොට ඒකේ ධාරිතාවට අනුව, නියස්තියේ ඝනත්වයට අනුව ඒගොල්ල සම්පූර්ණයෙන්ම මැරිලා, සම්පූර්ණයෙන් අයින් වෙලා, සම්පූර්ණයෙන් හැදෙන්න ආයස තීරණය වෙනවා. එතකොට අපේ මුළු සර්වාංගෙම කොටස් 32ම ඉපදිච්ච දවසේ ඉඳලා පුතා සම්පූර්ණයෙන් ඒ කාලව කොහොමද මැරිලා එකපාරට මැරෙන්නේ. කොටියක් දෙකක් මිලියනයක් එම මැරි මැරි අයින් වෙනවා අලුතෙන් හැදෙනවා ආයි මැරෙනවා අලුතෙන් හැදෙනවා ඕමෝමෝමම ඒ අවුරුදු කාලේ වෙනකොට සම්පූර්ණයෙන්ම අලුත් දැන් අවුරුදු 3කට පස්සේ මේ ඈ පරණ එකද නැහැ අලුත් එකක් ඇයි සම්පූර්ණයෙන්ම කයින් වෙලා අලුත් වෙන්නේ ඇදිලා අවුරුදු 8කට පස්සේ හදවත අලුත් ඇයි සම්පූර්ණයෙන්ම කයින් වෙලා ඇයි හදවත එදත් ඉලක් තිබුණා අවුරුදු 8කට පස්සේ ඉලක් නේ නං අර ඉලේ ඉල කියලා කියන සිදුර ඒක වහන්නේ පටි කඩලයක පැච් එක දාන්න එදා තිබුණා හැකියාවක් අදවත වැඩ කරගෙන ඉන්න ගමන් පැච් එක දානවා. නිවුනට පස්සේ සාමාන්‍ය වහන්නේ මේක වැඩ කරන ගමන් වහන්න මොකද්ද විශේෂ කිමිකල් එකක් තිබුණා. ඒ කිමිකල් එක අද නැහැ. ඒ නිසා වැයෙන්නේ නැහැ. එහෙනම් මේකේන සියලුම සර්වාංගීය තුල තියෙන සියලුම ප්‍රශ්න කයේ බරෙන් 12න් එකක් ඒ අවශ්‍ය ක්වොන්ටිටි එක ලේ නැතිකම. ලේවල ගුණත්වේ නැතිකම. ඒකේ තුල ඒ කියන රසායනික කිමිකල් වල රසායනික ද්‍රව්‍ය වල අඩුපාඩුකම්. මෙන්න මේ කියන ප්‍රශ්න නිසා තමයි මේ සර්වාංගයේ තියෙන ප්‍රශ්න එකක්වත් නිවැරදි වෙන්නේ නැත්තේ. එහෙනම් මේ කියන ප්‍රශ්නය හරි ගැසුවොත් මේ කියන ಗುಣ මේ අඩුපාඩුක ලේවල හරි ගැසුවොත් අනිවාර්යයෙන්ම දින 120ක් වෙනකොට මූණ වෙනස් වෙන්නේ නැද්ද? අත වෙනස් වෙන්නේ නැද්ද? අතපය වල හැද හරි ගැසිරයි. අත මෙහෙම තියෙන්න ඕනේ කියලා අතුලේ තියෙනවා. සමීකරණේ තියෙනවා. අද අත ඕම තියෙන්නේ. අද ඒක හරි ගැසෙනකොට අර සෛල ඔක්කම හැදෙනකොට ඕක ඕම කෙලින් වල ඕම වෙනවා. ඇයි? අරයා ඒක හරි විදිහට නිවැරදි විදිහට හදනවා. අදන් අදන් යට තියෙනවා තීන ප්‍රමාණය පොඩ පොඩ බුරුල් වෙනවා. ඒක හරි වෙනවා. හැබැයි ලේවලේ ගුණත්වය ලැබෙනකම්, ඒ ක්‍රියාකාරීත්වය ලැබෙනකම්, ඒ කියන ධාරිතාව ලැබෙනකම් ඒක හරියන්නේ නැහැ. හැදෙන්නේ අර විදිහටම. ඒකට අතයන් අදාම මේ විදිහට. එතකොට පුතා මේ එම්බ්‍රිසාව කියන්නේ මොනවද කියලා බැලුවාම අර ගත්ත දූවිලි ටික ඇවිල්ලා 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 මේ පෙනාලට වැඩිලා 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 කාලයක් ගිහිල්ලා දැන් පෙනාලු වලින් විනාඩියකට තප්පර 8යි අම්බෙන්න ඕනේ ප්‍රාණවායු ලීටර 4යි අම්බෙන්න ලීටර 3යි දැන් මදිනේ දැන් මොකද කරන්නේ යා ලීටර මදි අයියෙ මුස්මයි අර උෂ්ම ප්‍රමාණය වැඩි කරන්න ඕනේ අයිය අර අර අඩුව පිරිමහන්න එපා දැන් අපි කියනවා යාට වීසින් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් හතිය හතිය කියලා එකක් තියෙනවා. එයා හරියට හතියට. හති නෙමෙයි. එයාගේ පෙනාලු වලින් එයාට අවශ්‍ය ධාතුව ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. දැන් මෙයා වැඩිපුර හදිනවා. ඒ හදින ප්‍රශ්නේ මේ තියෙන්නේ. ඒකට දෙනවා පෙත්තක් මොකද්ද මේ හතියට මේක බොන්න කියලා. හතිය නෙමෙයි නවත්තන්න ඕනේ. ඇතුලේ ඔක්සිජන් වල අඩුවයි හදන්න ඕනේ. හතිය නිකන් නැවතෙනවා. එහෙනම් අපි ලෝකේ ජීවත් වෙන තාක්කල් මේ හතිය හදන්නේ නැහැ. හතිය හදන්නේ නැහැ. මොනවද හදන්නේ? ඒ හතියට හේතුවක් හදන්නේ. තේරුණද පුතා? එතකොට කයේ තිනවනේ දස වායු කියලා. දන්නවද පුතා? මේ හැම ඇටම් එකක්ම කරගෙනකොට ඒ හැම ඇටම් එකකින්ම වායුවක් හැදෙනවා. උලංගින්නේ පෑන් එකකින් ඒ වගේ ඒකේ වායුවක් හැදෙනවා. වාත පිට සෙමනේ තියෙන්නේ. ඒ වායු වලින් එකක් තියෙනවා උඩු ගම්බලා යන වාතය. ඒ වාතේ ඩක්කල මොලේ කියනවා පෙනාලු වලින් අපට ඔක්සිජන් අඩුවෙන් හම්බෙන්නේ. දැන් අමාරුයි. මේ විදිහට අපිට බෑ රෑට කොරෝනා කෑ ගන්නවා කට හැරගෙන නිදාගන්නේ කට වාන්න බෑ උස්ම ඉර වෙනවා එහෙනම් කට හැරගෙන නිදාගන්නේ අයිය ගන්නවා යා ඇයි අරක ප්‍රමාණය මදි දැන් මේක එන්නෙන්ද ලීටර් දෙක වෙලා අතරක් එන්නුනේ දෙකයි දැන් බෑ කතා කරනකොට වඩා යා හති උස්ම ගන්න ප්‍රමාණය වැඩි මොලේ පණිවිඩය යනවා අර වායු හදන්න කියලා ටක් ගලයට කැල්සියම් කියා ගත්තා පොටෑසියම් මැග්නීසියම් අරම ඔක්කොම ගත්තා අර වාතය හදනවා වාතය හදලා ලේවල යම වෙනාලු අචින්කල පලාතටම මේ විසිරලා මොකද ඒක කරන්නේ අර ඇලවිලා තියෙන ටිකක් ගලවනවා දැන් අචින් කියන්නේ මොනවද ආශිර්වාදයක් අපට ඇතුලේ ડોක්ටර් කෙනෙක් ඉන්නේ. ඒ දැන් අපිට ට්‍රීට්මන්ට් එකක් දෙනවා. මොකද මේ අචින් කෙනකින් අර ඇලවිලා තියෙන, තම්පත් වෙලා තියෙන අර සිදුරු වල ඔක්සිජන් ගන්න බැරුව වැහිලා තියෙන ඒ සේරම ටික ගලවනවා පුතා. ගලවලා ගලවලා සම්පූර්ණයෙන් ගැලවුවාට පස්සේ දැන් ලීටර් 4ක් හම්බ වෙනවා. දැන් අර අර කියන හතිය ප්‍රශ්නෙත් නෑ. අපට මාංශියකුත් නෑ, කඳුත් නැහින කතා කරනවා, හොඳ ලක්ෂණ දේශනා කරනවා, සින්දු කියන මොකවත් ප්‍රශ්න නෑ. ඇයි අර කියන ඔක්කොම ටික ගලවලා ඉවර අචින් ඉසිපා පුතර යනකොට සේරම ප්‍රශ්න විසඳිලා. හැබැයි අචින් පාක් යනකොට පුතා අචින් යනවායි කියලා බේත් ගත්ත ගමන් දැන් මොකද වෙන්නේ? අර ඉබේ ගැලවෙන්න තිබිච්ච එක සම්පූර්ණ බේත් දීලා නැවතුනා. අර ડોක්ටර් මාත්‍රට බේත් දෙන්නේ නැහැ. කිව්වම බේත් දුන්නා දැන්. දැන් අර පෙනාලු වල දූවිලි ටික එහෙම තියෙනවානේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙයාට ප්‍රාණවායුව මදි. නමුත් මේක ගලව ගන්න ක්‍රමයක් නැහැ. නැවත මොලේ කියනවා අපිට දැන් මේක වාතයෙන් ගලවන්න බෑ. වාතයෙන් ගලවන්න මේ බබා කැමති නැහැ. ඒ නිසා වතුර දාලා අපි ඕදමු. දැන් පුතා අපි පිඹිනවා. නේද? මොනවද කවම? උමු පිඹිනවා. පිඹිනකොට ගියොත් ප්‍රශ්නයක් නැහැ. පිඹිනකොට යන්න නැත්නම් මොකද කරන්නේ පුතා? දැන් කොස්සෙන් පිඹිනවා. කොස්සෙන් පිඹිනකොට යනවා. යනවා නම් ප්‍රශ්නයක් නැහැ. කොස්සෙන් පිඹිනකොට යන්න නැත්නම් මොනවද කරන්නේ? වතුර දාලා අතුරලා හොදනවා. අර පණිවිඩේ දුන්න ගමන් ඇඟේ තියෙන සේරම වතුර ටික අදිනවා පුතා. ඇදලා අර පෙනාලු වලට දාලා බුරුල් කරනවා. බුරුල් කරලා අදනවා සෙමක්. ඒකට මොනවද කියන්නේ? එම්බිරිසාව. දැන් එම්බිරිසාව කියන්නේ මොනවද? ඒකත් ලොකු ආශිර්වාදයක්. ඇයි අර අචින් එකෙන් ගලවන්න බැරි වෙච්ච අර දූවිලි ටික, ඒ දූවිලි තක්ක සම්පූර්ණ දැන් ඕදලා ගලවලා ගන්න අදන්න බුරුල් කරලා. දැන් හරියට එම්බිරිසාව ඇදලා උටු උරනවා, කාර්ලා සෙම දානවා. දැන් මේ විදිහට ගියා නම් අර සම්පූර්ණ ගැලවිලා ඉවර වෙනකොට එම්බ්‍රිසාව දවස් 3යි නැත්නම් 4යිනේ. ඒ දවස් 4 කොහොමරි කට්ට කාලා නිකියන පස්මංගෝ ටිකක් හරි මොනාරි දෙකක් වළඳලා අනිවාර්යෙන් දවස් 4යි අර පෙනාලු නිරෝගිමත් වෙනවා. සේරම ටික ගැලවිලා යනවා. බොහොම සාමයක් සුවයක් එන්නට දැනෙනවා. හැබැයි දවස් 2 යනකොට ආයෙ කියලා දොස්තර මාත්‍රි කියනවා හරි අමාරුයි. ටංගල පැරසිටමෝල් ටිකක් දෙනවා, පිරිටන් ටිකක් දෙනවා, තවත් මොනාරි උමා දුම් ටිකක් අල්ලලා නායිට් එකක් දාලා දුම ටිකකුත් අල්ලනවා. දැන් පුතා අර වේල කර වෙනවනේ. දැන් ඉතල්ලාම හතු ගන්න බැලුවා. වායුවේ යව්වේ නැහැ. හොදන්න බැලුවා. ඒකටත් මොනවාරි බාධාවක් වුණා. දැන් ටැප් එකේ කරාම වැව්වා. දැන් පුතා හොදන්නත් බැරුණානේ. දැන් මොකද කරන්නේ? දැන් සයිලන්සරේ තියෙන තාත්තගේ වාහනේ නේද? හොදනවා. පිඹිනවා. ඉතල්ලාම අර බ්‍රෝරේ දාල උලන් අල්ලනවා. යන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අතුල්ලලා හොදනවා. යන්නේ නැහැ. දැන් මොනවද කරන්නේ? දර ටිකක් දාලා ගිනි දානවා. සයිලන්සර් පුච්චන දැකලා තියෙනවා නේද පුතා? හොඳට ගිනි දාලා පුච්චන කාබන් ඔක්කොම ගැලවි අරක පිරිසිදෙනවා. ඒ වගේ මොලේ කියනවා පිඹින්න දුන්නේ නැහැ, අතු ගන්න දුන්නේ නැහැ, ඕදන්න දුන්නේ නැහැ. ඒ නිසා රක් කරලා පුච්චන අර සයිලන්සරේ කාබන් ගලවනවා වගේ පුච්චන්න කිව්වම දැන් මැසේජ් එක දීලා මුළු හැඟේම තියෙනවා ග්ලයිකෝජන් වල අපි කිව්වේ කලින් 501කටපත් වුණා, 201කටපත් වුණා, 51කටපත් වුණා කියලා ග්ලයිකෝජන් අර සේරම ග්ලයිකෝජන් ටික ශරීරේ මරගෙන ලේ වලට මුදා හැරලා සෛලවට කටක් තියෙනවා. සෛල ඇතුළට යන්න පුළුවන්. ඒ ඉන්නනේ අර කෑම ඔක්කොම ගන්න එයා. එනේ සෛල වල තියෙන පුංචි කටක්. ඒ කට ඇරියාම ඇතුළේ තියෙන පොඩි බත්කොළේ තියෙන කෑම උතන්නේ. වැඩට යනකොට ඒ බත්කොළේ වගේ පොඩි ටිෂු එකක් තියෙනවා. ඒකට කියන්නේ මෙම්බ්‍රේන් කියලා. ඒ මෙම්බ්‍රේන් කියන ටිෂු එක සෙල්සියස් 37 උෂ්ණත්වයක්. ඇයි මේ පෘථිවියේ ඩෙන්සිටි යන භ්‍රමණ වේගයට අනුව මේ පෘථිවියේ සතුන්ගේ උෂ්ණත්වය තීරණය වෙලා තියෙන්නේ. අපි එංගලන්තේ හිටියත්, අයර්ලන්තේ හිටියත් හිම ඇතුළේ හිටියත් 37මයි. ඇයි? පෘථිවිය ධනත්වයට නම් භ්‍රමණ වේගයට නම් සත්‍යයේ උෂ්ණත්වය පෘථිවියයි තියෙන්නේ කරන්නේ. හැබැයි මේක ටික වෙනස් වුණාම එයා 40යි කියලා කියනවා නම් සාමාන්‍ය උෂ්ණත්වයේ කීයද අපි 40යි. අඩු වුණොත් සීතලයි, ජන්‍ය වැඩි වුණොත් උණ. දැන් උෂ්ණත්වය 37යි කියලා මෙයා තීරණය කරපු නිසා 35 වුණොත් අපිට ජන්‍ය වැවුනවා. 38 39 වුණොත් උණ. එතකොට 37ක් කියන සෙල්සියස් කියන එක මේ පෘථිවිය ඝනත්වයට අනුව භ්‍රමණ වේගයට අනුව තීරණය උෂ්ණත්වය. මේ උෂ්ණත්වය අර ටිසු වල තියෙනවා. දැන් ලෝකෙම පුතා උෂ්ණත්වය වැඩිපුර රැඳෙන්නේ සියුම් දේවල් වලද ඝන දේවල් වලද කියලා අහුවාම අපි කියනවා ඝන දේවල් වල රක්නේ වැඩිපුර රැඳෙනවා. එහෙම නේද? දැන් යකඩ කැල්ල රක් කරලා තියෙනවා, රෙදි කැල්ල රක් කරලා තියෙනවා. ඉක්මනට නිවෙන්නේ මොනවද? රෙදි කැල්ල. යකඩ නිවෙන්නේ නැහැ. ඇයි? යකඩ කැල්ල ඝන වැඩි නිසා. ඒ 94 තියෙන ඉඩස අඩු නිසා ඒක උෂ්ණත්වය හොඳට පැක් කරලා තියෙනවා. සෑහෙන වෙලාවක් තියෙනවා. එතකොට කයේ ගොඩාක් ඝන වස්තු මොකද්ද පුතා? ඇටකටු. නේද? බෝන්ස් නේද වැඩි ප්‍රගණ. එතකොට මුළු සර්වාංග අදවත ස්පන්දනය කරලා කරලා රක් කරනන්නේ. ඒ රක් කරන ඔක්කොම ටික හරිය අවුරනවා. රස්න ටික උරලා ඒ ඇට මිදුලුත් එක කියලා තැම්පත් කරලා තියාගන්න රස්නේ. තියාගෙන සෙල්සියස් 37 අස්තිවලින් තමයි මෙහෙන්ටන් වෙන්නේ. සෙල්සියස් 37යි තරන්නයිට් නම් 98.6යි. උෂ්ණත්වය. එතකොට මේ උෂ්ණත්වය අර ටිෂු වල තියෙන නිසා, මෙම්බ්‍රේන් වල තියෙන නිසා මේ ග්ලයිකෝජන් වල තිබිච්ච ටික ලේවලට දුන්නාම ලේවලින් ගිහිල්ලා මේ ග්ලූකෝස් එක අර සිදුර හැරලා නැතිනේ. ඉමින්තර අර ඇතුළට ගියාම දැන් ගින්නනේ. සෙල්සියස් 37 කියන්නේ ගින්න. ග්ලූකෝස් කියන්නේ දැව. ප්‍රාණවායුව කියන්නේ ඔක්සිජන්. එතකොට උෂ්ණත්වය තියෙනවා, දැව තියෙනවා, ප්‍රාණවායුව තියෙනවා. තුස් ගාලා ගිනි ගන්නවා. මේ විදිහට අර සේරම ටික ග්ලූකෝස් වලින් අරන් පුච්චලා මුළු සර්වාංගෙම බින්දු 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 වාගේ එකතු කරනවා. බින්දු 10ක් එනකොට 0.01 වාගිකක් හැදෙනවා. 2 වෙලා 3 වෙලා ඊට පස්සේ 0.1 වෙනවා. ඊට පස්සේ නිකම්ම නිකම් 1 වෙනවා. ඕම ටෙම්පරේචර් එක වැඩි කරලා 37 39 40 කියලා 102 105 වෙනකම් ගින්න පුතා. දැන් ගින්ද වාගේ රත් වෙනවා නෙමෙයි. අර වෙල්ලා තියෙන සෙම ටික, අර තැම්පත් වෙලා තියෙන සියරම ටික මේගොල්ලෝ පුච්චනවා. ඒ පිච්චිලා මේ අණු වලින් කඩලා එළියට යවනවා. මේ ඇඟෙන් යන කුමාලේ ස්කෑන් කරලා බැලුවොත් සම්පූර්ණ ඩස් පාටිකල් එකක් යන්නේ. මොකද ඩස් පාටිකල් එක අර ඇතුලේ තියෙන කාබන් වෙච්ච, කාබන් ඩයොක්සයිඩ් වෙච්ච, නයිට්‍රජන් වෙච්ච, ඉලියම් ලිතියම් බෝරන් වෙච්ච ඒ සියරම අණු ටික පුච්චලා කඩලා යවනවා. ඩග්ගල දුවන කිලා දොස්තර මාතේන දොස්තර මාතේ 100 ගාන තුනක් කියලා 100 තුනක් උඩට තව ටික මැරෙනවා. නියුමෝනියා මේ අත ළඟ තිබුණේ කියලා කතන්දර කළා. ආයි බේස් ටිකක් දෙන පුතා ඩග්ගල උන දැත්තා. දැන් පුතා සයිලන්සරේ ගින්නට දැම්මා. ගින්නෙනුත් මොකුත් කළේ නැහැ. දැන් මොකද කරන්නේ? පිච්චුවා කාබන් ගලවන කමන්නේ ඉතින් මොනව කරන්නද කියලා ඒමම අයි කරනවා. ඇයි පුතා මේක ඉතින් බෝව කළා උලඟට යන්නේත් නැත්තම්, හොදලා යන්නේත් නැත්තම් පුච්චලා යවන්නත් බැරි නම් මොනවද කරන්නේ? සයිලන්සර් ඒ මල පඩපඩපඩ ගාලා සද්දෙත් එක්කම යනවා. දැන් මේ විදියට පුතා දැන් සයිලන්සර් ඒ විදියටම අයි කළාම නැවත කාබන් බැඳෙන්නේ නැද්ද? අර තියෙන කාබන් වලට උලම් වැඩිලා අර තට්ටුව අර තිබුණට වඩා සීඝ්‍රයෙන් වැඩෙනවා. ඇයි? අර උලම් ඉස්සලා යනකොට උලම් වැඩිලා පාට ටිකක් පොර වෙලා පොට්ට පාට වලට පොඩි පොඩි අංශු රැඳිලා ඒ අංශු ඝන වෙලා ඒකට තව බැඳිලා ඒමනේ තට්ටුවක් හැදෙනුනේ. දැන් මේක ඇදිච්ච තට්ටුවක් තියෙනවා කල්ලට. ඒ තට්ටුවට වැඩිච්ච ගමන් ටක් ගල රැඳෙනවා මේගොල්ලෝ. ඉක්මනටම සයිලන්සරේ සවුත් වෙනවා. මේ වගේ දැන් අරක වායුවෙන් ගලවන්න දුන්නේ නැහැ. එම්බිරිසාවෙන් ගලවන්න දුන්නේත් නැහැ. උඩෙන් පුච්චන්න දුන්නේත් නැහැ. ඒ නිසා අර තට්ටුවට තවත් ඇවිල්ලා තට්ටුවට වැඩිලා තව හැලවිලා ඝනත්ව වෙනකොට පුතා ඒක රත් වෙන්න පටන් අයි. මේකින සයිල ඇතුලේ තියෙනවා, මේකින තට්ටු එළියෙන් තියෙනවා. මේ උෂ්ණත්වය නිසා මේක ඝන වැඩිනේ. අර මසට වඩා මේක ඝනයි. ඒ ඝන නිසා මේක උෂ්ණත්වය කල්ලනවා. ඒ උෂ්ණත්වය කල්ලනකොට මෙයා මස්වලනේ ටෙම්පරේචර් වෙලා තියෙන්නේ. දැන් සයිලවල නම් පුතා මේ කතන්දරේ තියෙන්නේ ලේ කියලා වෙනම එකක් නැහැනේ. ලේ කියන්නේ තනු මසුත් අනු. එතකොට මේ ලේ ඕනම එකකට යන්න පුළුවන්, කාන්දු වෙන්න පුළුවන්. අරක කාන්දු වල උෂ්ණත්වය එක ගිහිල්ලා උණුසුමින් ඉන්නවා. ලේ නරක් වෙන්නේ නැයි මේකේ උෂ්ණත්වය තියෙනවා. උෂ්ණත්වය නැත්තම් ඩග්ගලයා ඝන වෙනවා. නරක් වෙන්නේ දෙයක් නැහැ. සෙල්සියස් 37 උෂ්ණත්වයේ අරකින දුර්විලි තත්ත්වයේ තියෙනවා. ඒ තත්ත්වයේ තියෙන නිසා මේ ලේ අරවට කාන්දු වෙලා ගිහිල්ලා ඒ ලේ නරක් වෙන්නේ නැතුව පවතිනවා. නරක් වෙන්නේ නැතුව පවතින නිසා මේගොල්ලෝ අර ලේ වලට ආරක්ෂිත කවුළුවක් වශයෙන් වෙනවා. අවසමක් වශයෙන් වෙනවා, ලයිලස්මක් වශයෙන් වෙනවා. එහෙම වුණාම ඒගොල්ලෝ මස් වශයෙන් මස්රාගේ ස්වරූපයක් අරගෙන අරලේ අරගෙන නැවත පට්ටි කඩාගෙන අරව වෙනම වැවෙන්න පටන් ගන්නවා. දැන් මේකට කියනවා කැන්සර්. ලම්ස් වල කැන්සර් පිළිකාව කියලා කියනවා. දැන් පුතා සතපාක් වියදම් කරන්න නැතුව රචින් 25 යන් දරියන ප්‍රශ්නේ විසඳිලානේ. එම්බ්‍රිසාවල අකින් දදා උට ඌර ඉතියා නම් දවස් තුනෙන් අතරින් ඉවරනේ. උණ හැදුනා මොනවද කරන්නේ? තවත් උණු වතුර ටික රත් කරලා තවත් ඉස්තිම අල්ල තවත් රත් කරනයි. රත් කරන්න නම් කයට ඕනේ තවත් රත් කරාම වැඩේ ලේසි. එහෙම නැත්නම් මොකද කරන්නේ? හොඳට ඝනයක පොරවගෙන ඉන්න රස්නේ එළියට යන්න දෙන්නේ නැහැ. ග්ලූකෝස් පුච්ච රත් කරනවා. අපි මොකද කරන්නේ? පවන් ගන්නවා, විනාකිලි දානවා, අයිස් වතුර දානවා, තැන්පාසනවා, තැන්රෝල් කරනවා. අර රස්නේ අවශ්‍යයි. අපි ඒක හදන්න දෙන්නේ නැහැ. එහෙනම් හොඳට පොරවගෙන නිදාගත්තා නම් එක සැරේටම අර තියෙන සයිලන්සර් එකේ තියෙන සේරම ටික ගැලවිලා යනවා වගේ මේ එක ෂොට් එක 105ට දාලා ගියයි ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණ මේක විනාශම වෙනවා. වෙවුලන්තර වුණ හැදෙන පිට් එක වාගේ හදනවා. බෑ පිට් එක විනාඩි දෙකකට වඩා තියෙන්නේ නැහැ. ඇයි? තප්පර 120යි තියෙන්නේ ඕනම පිට් එකක්. එහෙනම් මේක ඉබේම හරියනවා. බෑ සම්පූර්ණම නිත්‍යාවටම සමීප වෙනවා. ඒ පිට් එක හදන්නේ මොකටද? අර ගැලවිච්ච ඒවා ගලවන්න. වයිබ්‍රේට් කරලා ඔක්කොම බුරුල් කරලා ගලවලා පුච්චලා අයින් කරන්න තමයි ඒක එන්නේ. මේ ක්‍රමවේද හතරටම අපි එකකටවත් එකඟ වුණා නම් අද කැන්සර් හැදෙන්නේ නැහැ. අද ඉඳන් තුකොණලා ඒ සේරම ටිකක් තියෙනවා කොණ්ඩෙත් ගිල්ලන්නේ ගණ්ඩන් බොරු කොණ්ඩෙත් දාගෙන ඉන්නේ. ඇයි? කොණ්ඩෙ යනවනේ කැන්සර් නා පාර උලංගක් යනකොට පුතා කොණ්ඩෙ ගියා දැන් මොකද කොණ්ඩෙ අවුලන්නද අත වහන්නද ලැජ්ජාවේ පණ යනවා එහෙනම් අපේ තියෙන දුර්වලකම් මේ කියන විද්‍යාව කායානුපස්සනාවේ හයේ ක්‍රියාකාරීත්වයේ කියන මේ විද්‍යාව දන්නේ නැති නිසා අපි මේකට අනවශ්‍ය උත්තරයක් දෙනවා ඒ උත්තරේ නිසා අද අපට ගොඩාක් ප්‍රශ්න එහෙනම් දැන් අපේ කයේ මොනාරි ප්‍රශ්නයක් තියෙන ඈ පොඩ්ඩක් ඇදයි නම් මූණ පොඩ්ඩක් අපිට ප්‍රශ්න නම් අත පොඩ්ඩක් ඇදයි නම් කකුල් වල පොඩි ඉරියව් වල වෙනසක් තියෙනවා කයේ පොඩි දෝෂයක් තියෙනවා සමහර තැන් ටිකක් ඇතුළට ගිහිල්ලා උඩට ඇවිල්ලා නැහැ ඒ වගේ මොනම ප්‍රශ්න තිබුණත් අපි එතනට නෙමෙයි ප්‍රශ්න විසඳනවා ප්ලාස්ටික් සර්ජරි කරන එක සැක්කම් කරන එක නෙමෙයි මේ කය හරියටම මේමයි කියන එක මොලේ තියෙනවා නම් ඒ පණිවිඩේ එහෙනම් මැරෙන සෛල ඒ විදිහට නැදෙන්න ඕනේ. ඒ විදිහට හැදෙන්නේ නැකයි. එදා ඉපදෙනකොට මොනවද එකක් තිබුණා. දැන් ඒක නැහැ. එහෙනම් ඒක දැන් හදන්න ඕනේ. ඒක හදන ක්‍රමය තමයි පුතා කෑම කනකොට මේක හොඳට ආගන්න ඕනේ. මේක දින 120ක් පිළිපැද්දොත් තමයි ප්‍රශ්නේ විසඳෙන්නේ. නැත්තම් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒකට හේතුව මම නෙමෙයි. මම ඒ වාක්‍යෙම ගන්න නැහැ. එහෙනම් කෑම කන්න පැයකට කලින් වතුර බොන එක නවත්තන්න ඕනේ. කෑම කන්න පැයතියදී වතුර බොන්නේ ඇයි? හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එකට වතුර දැම්මම තනුක භාවය අඩු වෙනවා. ඇසිඩ් එක සර අඩු වෙනවා පුතා. සර අඩු වෙච්ච ගම අර වැටෙන කෑම ජීර්ණ වෙන්නේ නැහැ. අජීර්ණ වෙච්ච සීනි, අජීර්ණ වෙච්ච අඹුල්, අජීර්ණ වෙච්ච පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් හරියට ගන්න නම් ওই ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ ස්නායු හැදෙන්නේ නැහැ. හැදුනට අර පරණ තත්ත්වෙමයි හැදෙන්නේ. අර මාංශපේශි නැවත හැදෙන්නේ නැහැ. හැදෙන්නේ අර පරණ තත්ත්වෙමයි. අර ස්නායු නැවත මැරෙන ස්නායුත් මැරෙනවා. ස්නායු හැම එකක්ම දින 120න් 120න් මැරෙනවා. හැබැයි අලුතෙන් හැදෙනකොට අර ධාරිතාව පරණ එකෙම තියෙන නිසා නැවත ඒකමයි හැදෙන්නේ. ඒ නිසා ප්‍රශ්නේ මේ විදිහටම තියෙනවා. එහෙනම් කයකට කලින් වතුර බොන්නේ නැහැ. හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එකේ තනුක භාවය අඩු කරන්නේ. කෑම කාලා කයක් යනකම් වතුර බොන්නේ නැහැ. ඇයි? කෑම කියලා අර අණු වලට කැඩිලා හැඹරිලා ඒ ඔක්කොම අතම් වලට කැඩිලා ඔක්කොම ආමාශයට යන්න එපා. ඒ නිසා වතුර බීලා අරගේ තනුක භාවය අඩු කරන්නේ නැහැ. පැහැදිලිද? පැහැදිලිද? එතකොට කෑම කන්න පැයකට කලින් වතුර බොන්නේ කෑම කාලා පැයකට කලින් වතුර බොන්නේ දැන් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉර වුණොත් මොකද කරන්නේ? ඉර වෙන්නේ අදිසියෙන් කෑවොත්. අමාරුවක් අපහසුතාවයක් වතුර තිබාවක් ඇදෙන්නේ කලබලෙන් කෑවොත්. එහෙනම් අපි හොඳට විකල විකල කෙළවලි මොද්දට කෑම මිශ්‍ර කරලා ජෙලිය වාගේ කරලා නිකන් කැඩ වාගේ කරලා යවුවාම ඒකත් වතුර නම් තවත් මොකටද වතුර? එහෙනම් මේක ජෙලි කරලා යවන්න ඕනේ. ඒකට කියනවා චව් කරනවා කියලා. ග්‍රයින් කරලා කියලා. උන්ට මේ අර ජෙලිය වාගේ කරන්න ඕනේ. එහෙම කරලා ගිලින්න ඕනේ. මේක පළවෙනි ක්‍රමවේදය. අනිත් එක තමයි නාපු ගමන් කෑම කන්නේ නැහැ. ඇඟ හොදලා කෑම කන්නේ නැහැ. ඇයි? ඇඟ හොදපු ගමන් ඇඟේ සෙන්සන් 34 34ද 33ද බලනවා. දැන් ග්ලූකෝස් ටික ඔක්කොම දහනය කරනවා. අරගෙන 37 හදන්න. සෙන්සන් 37ට මේක අප්ඩේට් කරන්න මුළු සර්වාංගේම සෛලවල ග්ලූකෝස් පුච්ච මෙතන ලොකු වැඩක් කරනකොට කෑම ටික දුන්නම දැන් කෑම ජීර්ණ කරන්නේ කවුද? කරන්න කෙනෙක් නැහැ. එහෙනම් මේ ඔක්කොම අජීර්ණ වෙලා යනවා. එහෙනම් කෑම කාලා පැයක් යනකම් අදුම තරමේ විනාඩි 45ක් වෙනකම් කිසිම දෙයක් කන්නේ නැහැ. ඇයි? අර ඇඟේ උෂ්ණත්වය අඩු වුණා නානකොට ඒක නැවත 37ට රිකව වෙනකම් කය විවේකයෙන් තියන්න ඕනේ. කෑම කාපු ගමන් නාන්නෙත් නැහැ. ඒ නැවත අරක තමයි වෙන්නේ. ඇයි? ඇඟේ උෂ්ණත්වය බැස්ස ගමන් තක්කාල මොලේ ගන්න ඉස්සෙල්ලාම තීරණය තමයි මරණයෙන් වළක්වන එක. එයාට කෑම ඕන වෙලාවක ගන්න බෑ. මරණය වළක්වන්න එපා. ඒ නිසා මේ ග්ලූකෝස් අඩු වෙනකොට, එහෙම නැත්නම් උෂ්ණත්වය අඩු වෙනකොට, කයට මොනවාරි දෝෂයක් වෙනකොට අර තියෙන විටමින් ටික පැත්තකින් තියලා මෙයාව ඉස්සලා බේරෙනවා. කෑම ජීර්ණ වෙලා යනවා. විනාඩි 10ක් විතර ජීර්ණ වෙනකොට 10ක් 15ක් ගිහිල්ලා. හැබැයි එකපාරට නැපු ගමන් තක්කාල අර 10ෙන් අරක ජීර්ණ නැවතුවා ග්ලූකෝස් පුච්ච උෂ්ණත්වය වැඩි කරන වැඩි කරන. එතකොට අර පා ජීර්ණ වෙලා යනවා. එහෙනම් මස් මාංශ ජීර්ණ වෙන්න කොච්චර කාලයක් යනවද? පැය 48ක් යනවා. දවස් 2ක් යනවා. දවස් 2ක් බඩ ඇතුලේ තිබිලා මේක පල් වෙලා පෙන දාගෙන බැක්ටීරියා හැටි ඇටි කුණු වෙනවා. එතකොට එළවලු කොච්චර කාලයක් යනවද? පැය 36ක් යනවා. ධාන්‍ය වර්ග පැය 36ක් යනවා. පළතුරු జాති පැය 12ක් යනවා. ගොඩාක් සොෆ්ට් జాති තියෙනේ. අර මේ කොළ జాති අර එක එක ඖෂධ జాති ඒවා විතරයි පැය 12ක් ජීර්ණ වෙන්නේ. එහෙනම් මේ කින ආහාර පාන ගත්තම මස් ಜಾති ගොඩාක් අපාසී ජීර්ණය කරන්නේ. ඒවා පිළි, ඒවා මැරිච්ච මලකුණුනේ. ඒවල ගොඩාක් බැක්ටීරියා ආසාදනය වෙලා තියෙනවා. හොඳට සුද්ධ කරලා උතුරලා හුයපු ඌරු මස් කෑල්ලක් තියලා දෙයි ටිකක් මිරිකුවම් පණුව වෙනවා. උතුරන අතර හුයලා ගත්ත එකේ පණුව තියෙන මැරෙන්නේ නැහැ ඒවා. ඒවා විෂ බීජ තියෙනවා. එහෙනම් අපේ කයේ යම්කිසි දෝෂයක් තියෙනවා නම් ඒ දෝෂය දින 120ක් හරියටම හදනකම් මේ කින ධර්මතාවය තුළ ඉන්නකම් මස් මාංශ වලින් වැළකෙන්න ඕනේ. මස් මාංශ වලින් වැළකිලා කෑම ගන්න ඕනේ. ඒ කෑම ගන්නකොට හොඳට හනන්න ඕනේ. අපේ මේ හැම මේ මේ නාරය තුලින්ම කිමිකල් එකක් ඇදෙනවා. ඒකට කියන අපි රසායනික ද්‍රව්‍ය කියලා. ඒක කියන දාඩියත් එක්ක ඇදෙන. එතකොට අතින් අනන්න ඕන. ඇන්දෙන් ගැරුප්පෙන් ගන්න නැහැ. ඒක අතින් අනනකොට මේ කියන සෑම මේ නාරටිය තුලින්ම කිමිකල් එකක් ඇදෙන. ඒ කිමිකල් එක කෑමත් එක්ක මිශ්‍ර වෙනකොට අපේ DNA එක ඒකට මිශ්‍ර වෙලා ඉවරයි. කෑම ගන්නකොට අකමැත්තෙන් ගන්න නැහැ. කැමැත්තෙන් ගන්න ඕනේ. ඇයි අකමැත්තෙන් ගත්තාම අජීර්ණ වෙනවා. කායක ඒක ගන්න නැහැ. කැමැත්තෙන් ප්‍රියෙන් ගන්න ඕනේ. ප්‍රිය ගන්න ඕනේ මේක හොඳට අනන්න ඕනේ. කටට දැම්මාම කට ඇතුලේ එක බත්තටයක් අවුෙන්නේ නැති තරමට කෙලත් එක්ක මිශ්‍ර කරලා පොඩි කරලා මේක ඇටම් වලට කඩන්න ඕනේ. කඩලා ගිල්ලට පස්සේ තයක් ඉන්නවනේ වතුර බොන්න නැත. ඒතකොට ඇටම් වලට මේක කඩලම යන නිසා අර කාමාශයෙන් හරියට ජීර්ණය කරලා හරියට ලේවලට දෙනවා. දැන් මොකද්ද එකක් නැහැ කියලා තිබුණානේ. දැන් ඒක ලැබුණා. හැබැයි ලැබුණාට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සේරම ටික විසඳෙන්න දින 120ක් යනවා. මාස 4ක් යනවා. එහෙනම් මාස 4ක් යනකම් දින 120ක් යනකම් මේ විදිහටම කටයුතු කරන්න ඕනේ. මේ විදිහටම ආහාර ගන්න ඕනේ. මේ විදිහටම පිළිවෙත් දකින්න. පලා ಜಾති, කොළ ಜಾති, පළතුරු ಜಾති වැඩිපුර ගන්න ඕනේ. මස් මාංශ වලින් වැළකෙන්න ඕනේ. මේ විදිහට වතුර බොන එක හදන්න ඕනේ. මේ විදිහට නාන එක වෙනස් කරන්න ඕනේ. මේ විදිහට ගත්තාම පුතා දැන් මත් ටිකක් ඇදෙනවා, සෛල ටිකක් ඇදෙනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ සෛල ස්නායු කාලයක් අවුරුදු 5-6ක් තිබුණාම ඒ ක්‍රමයට අවුරු වෙලා ඉන්නවා. හැබැයි ඒ ක්‍රමයට උරු වෙලා නිසා සමාරිත නැවත හැදෙනකොට ඒ අර උරුකමේ තියෙන නිසා උරුකමට හැදෙනවා. ගොඩාක් දේවල් තියෙනවා සමාර දේවල් අපි යාපද්දේ හරිදේ තේරුම් ගත්තත් දැනගත්තත් අර උරුවට කරනවා. අපි දන්නවා අපේ කටේ බැක්ටීරියා තියෙනවා, කෙළවල බැක්ටීරියා තියෙනවා, මේ ඔක්කොම බැක්ටීරියා තියෙනවා. කෙළ ගාලා මේ මත ගාලා ආයෙ කටේ තිබ්බම බැක්ටීරියා යනවා. මේක අපි දන්නවා. සයිකට දන්නවා. නමුත් පොත පෙළනකොට එන්නේ නැත්නම් දන්නේ මාත කටට කට ගිහිල්ලා ඕම එනවා. දැන් මේක අපි උමනාවෙන් කළේ නැහැ. අපි පුරුද්ද නිසා ආවා. එහෙනම් මේවත් දැන් මේ විදිහට හැදිලා අර පුරුද්දක් තියෙනවා. පුරුද්දට හැදෙන්න පුළුවන්. ඒ නිසා අපි ව්‍යායාම සෙට් එකකින් අර පුරුද්ද ඩිස්කනෙක්ට් කරලා දානවා. ඩිස්කනෙක්ට් කරාම සෛල ටික අලුතෙන් හැදෙනවා. අර නැති කිමිකල් ටික ඔක්කොම දැන් උනන්න පටන් ගන්නවා. අර නැති අඩුපාඩු ඔක්කොම ටික ආයි හැදෙනවා. අර අඩු වෙච්ච ලේවල ක්වොන්ටිටි ටික හැදිලා කිමිකල් ටික හැදිලා ක්‍රියාකාරීත්වය හැදිලා සෛල වල තිබිච්ච අර ක්‍රමවේද පුරුද්ද ඩිස්කනෙක්ට් කරලා දැන් මොලේ තියෙන ඩේටා එක ඒ ඩේටා එක ගත්තම මම හරියට අදුව දින 120ෙන් ලෙඩේ අතුරුදන් ස්නායු නාරවල් ඒ ටිෂු ඕගන් ඔක්කොම අලුතෙන් හැදිලා දැන් පෑදිලිද පුතා? මේක සරලයි. මේක තව පෑදිලි නැත්නම් අපිට නැවත කතාවක් තව දේශනාවක් දෙන්න පුළුවන්. මේක සරල එක අදියරයක්. දැන් පෑදිලිද? දැන් ගිලම්පස ගන්නවා. තව ටිකෙන් අපි ඒක පුහුණු කරනවා.